තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කොහොමද ඔබ වහන්සේට?
මට නෙවෙයි රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා තමයි අහන්න ඕන.
රටට මොකද්ද ස්වාමීන් වහන්ස වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ අපිට ආරංචි වෙනවා. ඉතින් මොනවා
ඒකට අපි
කරන්නද?
ජොලියේ ඉන්නවා බෑ.
ඒකම අපි දන්නවා. ඒ නිසා තමයි ඔබ වහන්සේට කොහොමද කියලා හැමදාම අහන්නේ.
ඒ නිසා අපි ජොලියේ ඉන්නවා කියලා පොතේ ලියලා අපි වැඩ පටන් ගමු.
හොඳයි. හොඳයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
සාදු සාදු.
අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් අපි මේ රැස්ව සිටින්නේ සුපුරුදු පරිදි කරන සතිපතා සිදු කරන කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් අපේ දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. අද අපිට එක ප්‍රශ්නයක් මොකදනේ ඉන්ද්‍ර මහත්මියට ලැබිලා තියෙනවා. ඉන්ද්‍ර මහත්මිය මම ආරාධනා කරනවා මේ ප්‍රශ්නය සමගින් අපේ අද දවසේ වැඩසටහනට මුලපිටින්ම ආරම්භ කරලා දෙද්දී දවසට.
නිරෝෂ අද උපාලි කියයි.
හරි. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව පටන්ගෙන විනාඩි 7ක පමණ යනතුරු පාදවල ස්පර්ශ පැහැදිලිව දැනේ. සිතිවිලිද දන හිසේ වේදනාවද වරින් වර දැනේ. එක පාදයක ඇඟිලි උස්සන විටම අනික් පාදයේ බිම පතිත වන අයුරු බලන විට සිරුරේ බර වම් පසට සහ දකුණු පසට දෝලණය වෙන ආකාරයේ පැහැදිලි වේ. පටන්ගත් ගමන්ම ගමන සෙමෙන්නේ. අවට පරිසරයේ දෙසටත් වරින් වර net සහ සිත යොමු වේ. මෙලෙස දිගු සක්මනක් පටන්ගෙන විනාඩි 7කට පමණ පසු මනස ඒකාග්‍ර වේ. එවිට අවට පරිසරයට දෙනෙත් යොමු වීම සිදුවන්නේ කලාතුරකිනි. net ගියත් සිත මනාව සතිමත්ව දෙපා වෙත යොමු වී ඇත. මෙවිට ශරීරයේ මෙතෙක් දැනුණ බර සැහැල් වී යන ආකාරයේ දැනේ. එම සිරුරේ සැහැල්ලුවත් සමගම නොසිඳන පරිදි ගමනේ වේගය වැඩි වෙන බව තේරේ. සාමාන්‍යයෙන් සෙමෙන් ගමන් කරන නමුත් මෙම ගමනේ වේගය වැඩිවීම නිසා දැන් ගමන් කරන්නේ මම නොවන බව තේරේ. දෙනෙත් ඉදිරියට යොමාගෙන ඇවිදින නමුත් සිරුර නොදැනේ. දෙපා යාන්ත්‍රිකව මාරු වෙමින් ඉදිරියට ඇදේ. නමුත් යම් කිසි අවදිමත් භාවයක් ඇත. තවත් ඇවිදින අය හමුවන විට ඒ ගැන පැහැදිලි දැක්මක් සහ පාර හැරෙන විටත් පාර මාරු වෙන විටත් කිසිම බාධාවකින් තොරව සිදුවේ. විනාඩි 45ක් පැයක් පමණ සක්මන සිදුවේ. ගත සැහැල් වී වේගයෙන් ගමන් කරන නිසා අඩු වේලාවක් සක්මනට ගත වේ. හිතේ සැහැල්ලුව සමග ගතේ බර නොදැනෙන්නේ කෙලෙස් බර අඩුවීම නිසාද කියා නොයෙක්වර හිතුනි. සක්මන කෙලවර කළ විට සිරුරේ සුපුරුදු බර දැනේ. ඔබ වහන්සේගේ දෙපා නැමැද සක්මන වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි. මේ කියන්නේ සක්මනේ නැත්නම් ඇවිදින වෙලාවේ කයයි හිතයි සම්පාත වෙන හැටි. සමහරට කය තැම්පත් වීම නිසා හිත තැම්පත් වෙනවා. සමහරට හිත තැම්පත් වීම නිසා කය තැම්පත් වෙනවා. සමහරවිට පේන ඔය දෙකම තැම්පත් වෙලා නැහැ විශ්ිලා ඒත් සතිය තියෙනවා කියල. සමහරවිට තියෙන ඔය දෙකම තැම්පත් වෙලා ආදි වශයෙන් ඔය මේ අපි ඉස්සලා හිතන කය තැම්පත් වීම අවශ්‍යයි හිතේ තැම්පත් වීමට කියලා. නමුත් එහෙම එකක් නැහැ. මුලදී නම් එහෙම තමයි. හිත විශ්ිලා තියෙද්දි කය තැම්පත් වෙන්න පුළුවන්. කය විශ්ිලා තියෙද්දි හිත තැම්පත් වෙන්න පුළුවන්. දෙකම ඇවිසිලා තියෙද්දි සතිමත් වෙන්න පුළුවන්. ආන්නේ විදිහට ඉතින් යෝගාවචරය මේ අතර තියෙන සම්බන්ධතා දකිමින් එතකොට ඉතින් මගේ කයක් වගේ නෙවෙයි තමයි පේන්නේ. හැබැයි ඉතින් මගේ කයක් තමයි කවදාකවත් ওই විදිහට කය අපි කායේ කායානුපස්සී වෙලා ඉඳලා නැහැ. කායේ කායano බලන සුළු ඉඳලා නැහැ. ඉතින් එතකොට තමයි පේන්නේ අපි හිටියනම් ඉස්සර කය තැම්පත් වෙන්න ඕන හිත තැම්පත් වෙන්න කියලා. නමුත් එහෙම එකක් නැහැ. කය විසිරා තියදී හිත තැම්පත් වෙන්න පුළුවන්. අන්නේ විදිහට අපි කයෙහි කය අනුව බලන අසුලුව ගත කරනකොට ඉතින් කියන ඒ වගේ පරියන්ක සක්මනකට පස්සේ පරියන්කේටත් ගිහිල්ලා ඔය කම්බිනේෂන්ස් ඔය සම්බන්ධතා බලන්නේ කියලා මේ සාමාන්‍ය බෞද්ධය ওই හතරෙන් එකයි දෙකයි තමයි පිළි අරගන්නේ. අනිත් ඒවා වැරදිලයි කියලා හිතනවා. සතිය එහෙම එකක් නෑ. සතිය ඔක්කොම මම අස්පනා පිට උපයාගත්ත අස්පනා පිට සාක්ෂාත් කරගත්ත සත්‍ය වශයෙන් පිළි අරගන්නවා. එතකොට ගමනක් තියෙනවා. එතකොට මේ සක්මනක් ඇතුළේම තැම්පත් වෙලා කරන එකක් විතරක් නෙවෙයි. කොතන හිටියත් මේ අවශ්‍ය නම් සක්මන කරන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනි දෙයකට ආරාධනාවක් දෙන්න තියෙන රචනයේ ඒ බව දැනගෙන ඉදිරියට මෙහෙවන්න කියලා කියන්න පුළුවන්.
සාදු සාදු සාදු. එහෙමනම් අපිට සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් කාටක ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අරගෙන ලොකු ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තමන්ගේ භාවනා ගැටලු निराකරණය කරගෙන ගන්න ලෙසට. එහෙමනම් ඊටව ප්‍රශ්නේ මම කියවන්න ස්වාමීන් වහන්සේ කමඨහන් වර්තාව දෝෂයක් වූයේ නම් සමාවෙන සමනස පරිරංක භාවනාව දෝෂයක් වූයේ නම් තුනුවන්ගෙන් සමාකරවාගෙන සිතත් කයත් ත්‍රිවිධ රත්නයේම පූජා කරමින් පරිරංක භාවනාව පටන් ගතිමි. මම දැන් මෙතන යනුවෙන් ඉරියව්වට සිත යොමු කර ඉතා සුළු වේලාවකින් සිත කය වෙත යොමු විය. මෙලෙස ටික වේලාවකින්ම සිත කයෙම පිහිටිය අතර ඒ සෑම වේලාවකදීම හුස්ම ගැන පමණක් නොව අනෙක් ඉඳුරන් කෙරෙහිද සතිය පවත්නා බව නිරීක්ෂණය කළෙමි. හුස්ම ගැනත් සිහිය වැටහෙනවා. ශබ්දත් ඇහෙනවා. වේදනා කෙරෙහිත් සිහිය වැටහෙනවා. හැබැයි ඒ පිළිබඳ හැඟීමක් නැහැ. සංස්කරණය වීම සෑහෙන අඩුයි. ඒ සියල්ල කෙරෙහි සතිමත් වන අතරේ කය ක්‍රියාකාරීත්වය වෙනම දැනෙනවා. සිතේ ක්‍රියාකාරීත්වය වෙනම දැනෙනවා. හැබැයි ඒ අතර වාරයේදීම සිතේ ක්‍රියාකාරීත්වයක් වන වේදනාව මූහුණේ කූඹි දුවනවා වගේ දැනීම, ශබ්ද ඇසුණත් ඒ කෙරෙහි අසතිමත් බව සතියෙන්ම නිරීක්ෂණය වුනිමි. ප්‍රවෘත්ති ජාලාවක් වගේ බෑග්‍රවුන්ඩ් එකෙන් සිතේ විතක්ක අතෝරක් නැතුව පිස්සු හැදිලා වගේ වැඩ කරන බවට සතිමත් විය. මේ වෙලාවේදී කයයි සිතයි තනිකරම ක්‍රියාකාරීත්ව දෙකක් විදිහට තමයි මේ වෙලාවේ නිරීක්ෂණය වන්නේ. ඔබ වහන්සේගෙන් පෙර ලැබූ උපදෙස් අනුව පර්තෝ සංකල්පයෙන් සිත දිහා බලන් ඉන්නවද? එහෙම නැතිනම් සිතේ ක්‍රියාකාරීත්වය සිත තුළින් තමයි බලන් ඉන්නවද කියා හරියටම කියන්න අමාරුයි. මේ ක්‍රියාකාරීත්වය වැඩ කරන වේලාවේදීත් නිරීක්ෂණය වේ. මේ දෛනික වැඩ කටයුතු වලදී කරන විට සිතුවිලි බහුලවන අතර සියලු දේ අච්චාරුවක් වගේ පෙනී බයත් හිතෙනවා. නමුත් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ සියල්ල කෙරෙහි සිහිය යොමු කරමින් සතිමත් වෙනවා. මුළු පරිගණක පුරාම මේ අත්දැකීම වින්දෙමි. තවද සතිමත් වන සෑම අවස්ථාවකදීම නලල මුදුනේ කාන්දමක් වැනි ස්වභාවයක් ඇති බව නිරීක්ෂණය වේ. මෙය බණ අසන අවස්ථාවකදී පවා සිදුවන බව නිරීක්ෂණය වේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
ඔය අතර අපිට අර සාපේක්ෂතාවයේ වැටෙනකොට හිතෙන්නේ කයෙන් හිත බලනවා, හිතෙන් කය බලනවා ආදි වශයෙන් හිතයි කයයි සම්පූර්ණ වෙනස් දෙයක් වශයෙන් අපිට එක එක කතන්දර ගෙතුවට හිත ගැන බලන වෙලාවේදී කය තමයි ඒකට දර්පණ තලයක් විදිහට උදව් කරන්නේ. කය බලන ගන්න වෙලාවදී හිත තමයි දර්පණ තලයක් විදිහට උදව් කරන්නේ. නැත්නම් චන්ද්‍රිකාවක් විදිහට. ඉතින් ඒ දෙන්න වෙන වෙනම නැහැ. ඒ දෙන්නගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය තමයි චිත්ත වෙන්නේ. නමුත් අපි අර මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීමට ගන්න විද්‍යානුකූල ප්‍රයත්නයක් තියෙනවා. ඒක තමයි අර හිතේ තෝන්තු ගතියක් වගේ පේන්නේ. ඒ මේවා වෙන වෙනම වැඩ කරන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් වෙන්නේ. ඒ දෙන්න වැඩ කරනකොට පේන්නේ එකිනෙක අනිත් එක්කන බලනවා වගේ අපේ තියෙන එකනට එකන සාපේක්ෂතාවය. ඉතින් වගේ ඕන දෙන්නකොට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ඊටාම සමගියෙන් ඒ දෙන්නට දෙන්න මේ වගේ නිරීක්ෂණය කරමි. කතාද බඳින්න ඕනේ නැහැ. වැරදුනා කියලා දික්කසාද වෙන්න ඕන එක මොකුත් නැහැ. අන්න ඒ වගේ මේ හිතයි කය දෙන්න අතර තියෙන සම්බන්ධතාවය හිතෙත් එහෙම නැත්නම් අහිත කියන එක නම් වැරදි මොලෙත් දෙන්නෙක් වැඩ ඇතුලේ. වම් මොලේ දකුණු මොලේ. ඉතින් පේන්නේ නැහැ දෙන්නට දෙන්න නිසා තමයි අපි දන්නේ දෙන්නේ කින්නවයි කියලා නැත්නම් කවුද දන්නේ? අන්නේ වගේ මේ සාපේක්ෂතාවය එනකොට අපි අර බබාගේ භාෂාවෙන් කතා කරනවා. අරයට මෙයා පේනවා, මෙයාට අරයා පේනවා, වෙන වෙනම සුද්ධ වශයෙන් පේනවා කියලා. ඉතින් එහෙම සුද්ධතාවයක් වගේ නෑ. තියෙන්නේ කිනකාට ප්‍රත්‍යুৎপন্ন වීමක්. ඉතින් ඒක තමයි ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ. ওই ක්‍රමේ තමයි හැබැයි ඉගෙන ගන්න තියෙන ක්‍රමය. කොහොම කරගෙන යන්නද? එතකොට සුද්ධ වශයෙන් කයින් හිත බලන්නත් බෑ. හිතෙන් කය බලන්නත් බෑ. දෙන්නට දෙන්නකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් එක්ක අපිට ගැටෙන්න ඕන දෙයක් නෑ. හොඳ නැත්තම් නරකක් නෑ. නරක නැත්තම් හොඳක් නෑ. ඉතින් ඒ නිසා හොඳ නරක දෙකටම සමබර වෙන්න නම් ඔය සාපේක්ෂතාවය. එකිනෙක අපේක්ෂා කරන ගතිය. සාපේක්ෂ කියලා කියන්නේ අනිත් එක්කනාව අපේක්ෂා කරන. ඒකම නැතුව සුද්ධ තියරිටිකල් මැක්සිමම් කතාවල් නෑ. ඔය සුද්ධ විද්‍යාවයි සුද්ධ ගණිතය කියලා කිව්වට වකුණු හරප. තියෙන්නේ ව්‍යවහාරික ගණිතය, ව්‍යවහාරික විද්‍යාවයි. ඉතින් ඒක තේරුම් ගන්න ඉතින් සුද්ධ විද්‍යාව එතකයි ඉගෙන ගන්නකෝ. කොහොම යනකොට කවදාරි අපි හතුරු නිසා තමයි මිතුරුකම අඳුරගෙන තියෙන්නේ, මිතුරු නිසා තමයි හතුරුකම අඳුරගෙන තියෙන්නේ කියලා අපිට කවදාහරි තේරෙයි. එහෙනම් අශ්ලෝක ධර්මයෙන් කම්පණ වීම පිළිබඳ පාඩම ඔය සාපේක්ෂතාවයේ හරහා තමයි අපිට අද තියෙන වචන මාලාව ඔස්සේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. එවැනි දැක්මක් එනතෙක් කොහොම කරගෙන යන්නේ? ඔය වාර්තා කරන්නේ දෝෂයක් නැහැ. හැබැයි කල්යන්කට තේරෙයි මේ සාපේක්ෂතාවයේ තේරුම් ගත්තාම ඕකේ දෝෂයක් තියෙනවයි කියලා. ඒක දැනට ගණන් ගන්න එපා, ඔහොම කරගෙන යන්න.
එහෙමනම් පුණ්‍ය විජේසුන්දර මහත්මියට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ලොකු ස්වාමීන් වහන්සේ වෙත.
ඔකේ, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට පොඩි අවවාදයක් කරගන්න දැනගන්න කතා කරන්නේ. මම සක්මන පරයන්කය කරගෙන යනවා. සක්මන කරගෙන යනකොට ඇත්තටම හොඳට උෂ්ණත්වයේ දේ ධාතු ගුණ වලට යොමු හිත යොමු වෙලා හොඳ සිත තැම්පත් වෙලා කරගෙන ගිහින් පරයන්කට ඉඳ ගන්නවා. නමුත් මට මේ ඊයේ සුමාන දෙක තුනක ඉඳන් මේක සක්මන කරනකොට මගේ සිත වික්ෂිප්ත වෙච්ච ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මට මම ඉස්සර තද ගතිය දැනුණා, ඒ ගැන සතුටුමත් වෙනවා. දැන් මම මේක මට දැනෙනවා, මං ඉස්සර වගේ නෙමෙයි ඇනලයිස් කරන්න යනවා. මට එළියේ තද ගතිය දැනුනේ මගේ ඇතුලේ එතරම් සියුම් නිසා. ඒතර උෂ්ණත්වය සීතල දැනුනේ මගේ ඇඟ ඒ එළියට වැඩිය රස්න නිසා. උන්නේ වගේ දේවල් වලින් සිත වික්ෂිප්ත කරලා හිතරම මෙච්චර කල් හිතන් හිටියේ මගේ ඇඟේ සීතල, කියන්නේ සීතල දැනුණා කියලා හිතුවට මට හිතුනේ දැන් මම මේ එළියේ තියෙන සීතලක් ගැනයි තාම හිතන්නේ කියලා මට මේකේ වෙනසයිනේ දැනෙන්නේ කියලා ඔයගේ අනවශ්‍ය විදිහට සිත වික්ෂිප්ත වෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒක පරයන්කේ බාධාවක් වෙලා නැහැ. මට ඔබතුමාගෙන් අවවාදයක් ප්‍රාර්ථනා කරනවා. මමත් මෙතන මේ සාපේක්ෂතාවය දැන් ස්වාමීන් වහන්සේ දැන් කිව්වා වගේ අතන රස්නේ මෙතන සීතලයි අතර සාපේක්ෂතාවය හොහේ යන දෙයක්ද වෙන්නේ මොකද්ද කියන එක තේරුන්නේ මට ඒ වුණාට සවනස.
ඔය තේරුම් ගන්නකොට මම නැති වෙනවා. මමයි ඉන්නකම් ඕක අපිට සාපේක්ෂතාව කියන වචනේ තමයි විද්‍යානුකූලව තේරුම් ගන්න වෙන්නේ. ඕක තේරුම් ගන්නකොට මමයි නැති වෙනවා. දැන් ඔය සංකල්පයක්ද, චින්තා මේ මන මේ යථාර්ථයක්ද කියලා තේරුම් ගන්න බැරිකම තියෙන. ඉතින් ඔය වගේ කටලවිල්ලක් හරහා තමයි මේ යථාර්ථේ වැටෙන්නේ. එතකොට මම මේ පටලවිල කලවම් වෙලා කලන්තය හැදිලා වමනේ දාලා පින දාලා නලියම්. ඉතින් එතකොට අපි මමව වෙල්ඩින් කරනවා. ද නැත්තම් ඔය කම්ප සංකල්පේ ඔය විකෘති තත්වය සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තන්ති පජානාති වික්කිට්තං වා චිත්තං වික්කිට්තං චිත්තන්ති පජානාති. ඉත වික්ෂිප්තයි. ඉත මොකද ප්‍රශ්නේ? සංක්ෂිප්ත භාවයේම නිවන් දකින්න බෑ. ඇතුළට නැමිච්ච භාවයේම නිවන් දකින්න බෑ. අලුත් පාරකට ගිය ගමන් පොඩි කලබලයක් තියෙනවා තමයි. ඒ වගේ මේ එයාට මේක හදලා දෙන්න බලන්න. ඒකට ධර්මතාවය කියන්නේ මොකද්ද කියලා තේරෙයි. ඉත ඒ වගේ නිකන් යම් යම් පටලැවිලි මතිමතාන්තරවල ධාතු ගුණවල sannivedanaye දෙහ ගොඩාක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ ගමනක් යනවා. හරියටම සාන්තව දාන්තෝ තියෙනවනේ නිකන් ෆ්‍රිජ් එකට දාලා ලොක් කරා වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මේක හොඳ දෙයක්. මේ තියෙද්දිත් අනිත් එක පරියන්කෙද්දි මේක වෙන්නේ නැහැ කියලාත් කියනවා. මේ තියෙන්නේ මේ හිතට හිතන චින්තාමේ ඥානෙකු ප්‍රත්‍යක්ෂකු දෙක අඳුර ගන්න බැරි කව. ඔක ලෝක ජනතාවේ කාටවත් තියෙන දෙයක් මේ දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද කියන එක කාටද අඳුරන්න පුළුවන්. ඉතින් අදාන කට්ටිය දොස් කියන්න බෑ. ඉතින් සා මේකට පත් වෙන්න පුළුවන් වුණා හොඳයි. මේ තා මැරෙන්න ඉස්සලා වටිය පරීක්ෂා කරන්න වෙලා තියෙනවා අපිට එතකොට. ඒක තමයි අපි ජීවත් වෙනවා. ඉතින් ඉදිරි ජීවිත කාලය ඉතින් ආජීවය සකස් කරගන්න මේක වටහා ගන්න අසුලු. ඔව නැතුව කන්ෆියුෂන් එකක් නැතුව ජීවත් වෙනවා නම් කාමයේ කියලා හිතන්නේ. කන්ෆියුෂන් එක කියලා කියන්නේ මේ කාමයේ පිළිවෙල තියෙන දරති වැටේන වෙලාව. ඒත් ඉන්න පුළුවන් නම් පෙරපින් කරලා තියෙනවා. උග දෙනුට ඒක දරන්න බැරි තරම්. ඒක නිකන් මානසික අසහනයක් වඩටපත් වෙලා දරා ගන්න බැරි මට්ටමකටත් එනවා. ඉතින් ඒකයි අපි කියන්නේ නිතරම සද්ධාවෙන් යන් හදිස්සි වෙන්න එපා. ওই වෙනස්කම් දකිමින් ওই වෙනස්කම් භාවනා ප්‍රතිපලයක් වශයෙන් දකිමින් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ.
තිරුවන් සරණයි
පින් සිද්දුණ ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම අදවස වෙච්ච එක තමයි මම කිව්වේ. මට අන්තිම ටික ලියාගන්න වෙලාවක් තිබුණ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත නිසා අන්තිම ටික ලිව්වා වගේ මම කියවට ඒක ගියලා නෙමෙයි අන්තිම ටික කිව්වේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට කියන්න ඕන උනේ ස්වාමීන් වහන්සේ සිත දිහා කය නිරීක්ෂණය වෙන අවස්ථාවේදී සිත පරතෝ සංකල්පෙන් බලනවද එහෙම නැත්නම් සිත දිහා සිතේ ඉඳලම බලනවද එහෙම නැත්නම් සිත තියෙන්නේ කයේද කියනවා වගේ ප්‍රශ්න ටිකක් තමයි මට විචිකිච්ඡාවක් ඇති වුනේ. මට හිතනවා මේ කරනවා හරියද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට තේරිච්ච මේ මගේ සැකයක් නේද, මට මේ මාර්ගයේ ප්‍රතිපදාව ගැන අබමල් රෙන්නකවත් සැකයක් නැහැ. නමුත් ඒ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන නැහැ මේක මම කියලා මේ වෙනදට මම සාමාන්‍යයෙන් පරතෝ සංකල්පෙන් බලනවා වගේ තමයි හැංගෙන්නේ. නමුත් අද ඒ වෙලාවේදී එහෙම එකක් නෙමේ සිදු වුනේ. මට හිතුනේ මේ කොසි මම දැන් කය ඇතුළේද මේ ඉන්නේ එළියද ඉන්නේ නැත්නම් පරතෝ සංකල්පෙද ඉන්නේ එහෙම නැත්නම් සිතේම ඉඳගෙන සිත දිහා බලන් ඉන්නවද කියන එකක් තමයි මට අහන් ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න අවශ්‍ය වුණේ.
ඒ කියන්නේ මමයා ඩිෆයින් කරන්න හැදන්නේ දැන් මමයා නැති වෙන්න හදනකොට මම යා කන්ෆියුස් වෙනකොට මම යා ඩිසෝල් වෙනකොට අපි ආම කන්සොලිඩේට් කරන්න හදනවා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. සමහර කට්ටිය ඕනේ විදයක් වෙච්චාවයි පරතෝ සංකල්ප වෙච්චාම මොකද මම හිතන වෙච්චාම මොකද යනවනේ ගමන. යන්නයි. ඔකට උත්තර බැන්දොත් රෂනැලිටි එක හැදෙයි, මම යා හැදෙයි, තර්ක ශාස්ත්‍රයක් හැදෙයි, කටපූච්චානම වැඩි වෙයි. නෑ මේක මොනවා වෙනවද දන්නේ. ඔහේ යනවා. නිකන් හරියට බැලුව බැලමට පේන නිකන් අන්ධභක්තිකේ යනවා වගේ. නැත් අපිට ඉතිහාසයක් තියෙනවනේ අපි මෙතෙන් ආවේ නිකන් ආසින් කඩා වැටලා නෙමෙයිනේ. ඉති වගේ කන්ෆියුෂන් ටිකක් තමයි ඔය විසුද්ධි කියලා කියන්නේ. චිත්ත විසුද්ධියට සීල විසුද්ධියට එනකොට මොකද්දෝ කන්ෆියුෂන් එකක් කරා යනවා. සීල විසුද්ධියට චිත්ත විසුද්ධියට ධිට්ඨි විසුද්ධියට යනකොට එක අන්සර්ටිනිටිස්. දන්න සර්ටිනිටි එක කියලා කියන්නේ සක්කාය ධිට්ඨිය. දන්න සර්ටිනිටි කියන්නේ මමයා. ඒ කියන්නේ කන්සොලිඩේෂන්. මේකෙත් ගමනක් යමනේ කන්සොලිඩේෂන් එකක් නැතුව නෑ තියෙනවා. ඒක තේරෙන්න නම් අපේ හිතට දැනෙන ඔය තර්කයෙන් ඉක්මවන්න වෙනවා. ඒ ඉක්මන වෙලාවල් අපිට පේන්නෙම තද කන්ෆියුෂන් එකක්. අය කාටද කියාගන්න බැරි තැනක් වගේ භාවනා කරන කෙනෙකුට මෙහෙමත් වෙනවද කියන වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකයි ඔය සම්පූර්ණ අවබෝධයල් කතා වුණා. අවබෝධ වුණාට පස්සේ අවබෝධ කරගත්තාට පස්සේ බුදුජානනාංශයක නොකියන්න හිතුවේ. මොකද මිනිසුන්ට ඕනේ කන්ෆියුෂන් නැති තත්ත්වයක්. ලෝකේ කියන්නේ කන්ෆියුෂන් එකක්. ඒකේ කන්සොලිඩේෂන් නැහැ. ඒකේ කන්සොලිඩේෂන් හදාගන්න අපි ව්‍යාකරණයි, සල්ලි, කසාදයි, පත්‍ර ආර්ථකාරයෝ, ආණ්ඩුවයි, නීතියයි ඔක්කොම හදන්නේ. ඒ ඔක්කොම උංගරක ගන්න මිසක් අපිට කිසිම සාන්තියක් අරන් ගන්න දෙන්නේ නැහැ. අන්නේ බව අත්පනා විට පේනකොට ඉදිරියට යන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා.
සාදු සාදු සාදු. බොහන්සෙත් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඊගා ප්‍රශ්නය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම පරියන්කේ සක්මන සුපුරුදු විදිහට කරගෙන යනවා. ඒකෙදී කෙරෙන කරන්නේ එන දේ දිහා බලාගෙන ඉඳීම. මේක ප්‍රශ්නෙකුත් නෙමෙයි, මට හිතෙන දෙයක් ගැනයි කියන්න උත්සාහ කරේ. මට හිතෙනවා දැන් ඒ සද්දේ මට හිතෙනවා හැමතිස්සේම අපි ඉස්සර භාවනාවක් කරන්න කලින් භාවනාවක් කරන්න කලින් අපි හැමතිස්සේම ඇහෙන් රූප බැලුවා, කනෙන් සද්ද ඇහුවා, ගන්ධ සුවඳ වින්දා, ස්පර්ශ වින්දා, සිතින් එක එක අරමුණු ගත්තා. ඒක අපි දැනුවත් හෝ බොහෝ විට නොදැනුවත් හෝ කෙරුණා. දැන් අපි භාවනාවක් කරනකොට මට දැනෙනවා අපි දැනටත් කරන්නේ ඒ ටිකමයි. ඒ වුණාට අපි ඒ දේ දැනගෙන කරනවා. ඒ වගේම ඒ දේ දිහා සමහර වෙලාවට අකමැත්තක් පහළ වුණත් කැමැත්තක් පහළ වුණත් ටිකක් කාගෙන ඒ දිහා බලාගෙන ඉඳීමේ හැකියාවක් ලැබිලා තියෙනවා කියලා එක තමයි මට හිතෙන්නේ. ලොකුම අර සද්ධාවකින් ඒ පරියංක සක්මන කරනවා කියලා දැනෙන්නෙත් නෑ. හැබැයි ඒ දේ පරියංක සක්මන නොකර ඉන්නෙත් නෑ, කරනවා. එන්නේ එහෙම ආකල්පයක් මගේ ඔළුවේ තියෙනවා. ඔබ වහන්සේට ඒක කියන්න ඕන කියලා හිතුණ මට. ඒකයි මම අද කතා කරේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි ඒ පිළිබඳව.
ඔයිත ඒක මහායාන බුද්ධාවේ උගන්වන්නේ භාවනා කරන්න ඉස්සලා කන්ද කන්දම තමයි. භාවනා කරන වෙලාවට කන්ද කියන්නේ දූවිලි ගොඩක්, ධාතු මනසිකාරයක්, අනිත්‍යයක්, දුකක්, අනාත්මයක්. භාවනා කරනකොට පස්සේ කන්ද කන්දම තමයි ආයසර. ඊට භාවනා කරන වෙලාවේ තමයි ඒක ආරහා දකින්නේ, විනිවිද දකින්නේ. ඒ දැකපු දැක්ම ඊට පස්සේ දිගටම ජීවිතේ තියෙනවා. ඒ කන්ද කන්දම තමයි. ওই දෙක අතර දන්නේ නැති කට්ටිය තමයි භාවනා කරනවා කියලා ඇඳගෙන ගාගෙන අනික් කටිගමුත් විහිළු ලබාගෙන ජාතියේට විහිළු සපයන්. භාවනා කරලා පස්සේ සාමාන්‍යයි. අර තිබුණ එකම තමයි. හැබැයි රාත්තල් ගාන දාන්න නැත්නම් පිසිගේ පලාමල්ලේ තියෙන පලාම ඉවයි කියලා දාන්න. ඒත් පිසි පලාමල්ලක් තමයි ඒකයි. ඒක නිසා මොකාටවත් අල්ලන්න බෑ. භාවනා කරලාද මේ කතා කරන්නේ නැද්ද කතා කරන්නේ කියලා ඊට වැඩිය භාවනා කරපු කෙනෙකුට විතරයි අල්ලන්න පුළුවන්. කතාකාරයන්ගේ කතාවල් වලින් අල්ලන්න බෑ. එනිසා ওই විදිහටම යන්න පුළුවන් නම් ඒක පෙරකල පිනක් කියලා මං කියනවා. විශේෂයෙන්ම ගෑනුන්ට, උඹ වගේ ගෑනුන්ට හිටින් නැති જાතියක. හිටියානම් ඉතින් ගෑනුකමට අපලයි. ගෑණිට නම් අපල වෙන එකක් නෑ. හැබැයි ගෑනුකමට අපලයි. ওই නටන නැටුම්, ගායන ගැයුම් ඔක්කොම ඉවරයි. ඔක්කොම දැනගෙන කරන එකමයි කරන්නේ. අය කරන්නේ කියන වෙනසක් වෙන්නේ නෑ. හැබැයි රත්තල් ගාන දන්නවා. එහෙම නැත්නම් පලාමල්ල පලාමල්ලම තමයි. පිසිගේ පලාමල් ලැබව දාන ඉස්සර වගේ නිකන් අගේ කරන්න දෙයක් මේකේ නැහැ. හැබැයි අනික් කට්ටිය කෙලින පිස්සුම තමයි කෙලින්නේ. තේරුණාද?
තේරුවන් තරණයි.
එහෙමනම් අපිට තව විනාඩි 3ක් පමණ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. වෙන කාටවත් ප්‍රශ්න නැත්තම් අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීමට.
හොඳයි.
පාලි මහත්මයාට මම ආරාධනා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් වන්දනා කරන්න දැසට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුපත්වෙත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුපත්වෙත්වා.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස ඉච්ඡං වද්දා පචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං. ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති අතමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදං පස්සිතුන් වන්දිතුන් වරං. සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවා සං බුද්ධ පුත්තං නමා මහං
සුවපත්ත්වා
සාදු සාදු.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් සුපුරුදු පරිදි අපේ දෙවනි භාගයේ අද දවසේ වැඩසටහනේ ධර්මදේශනා වැඩසටහන ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැත මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, යම් කිසි විදිහක අපිට බාහිර ලෝකෙ දිහා බලනකොට මෙන්න මේ වගේ දේවල් දකින්න පුළුවන්. සමහර විට අපි දැකලා තියෙනවා දොස්තර කෙනෙක් තමුන්ගේ රෝගියක් දිහා බලලා යම් කිසි විදිහක රෝග නිර්ණයක් සිද්ධ කරනවා. එතකොට මුලින්ම රෝග ලක්ෂණ පරීක්ෂා කරනවා. මොනවද තියෙන මේ රෝග ලක්ෂණ කියලා යම් කිසි විදිහක විමසීමක් සිද්ධ කරනවා. ආයතකොට මේ තැනත්තට උණක් තියෙනවා, මේ විදිහට රෑෂ් එකක් තියෙනවා කියලා ඔන්න ඒ ආකාරයට මේ තියෙන රෝග ලක්ෂණ ටික අඳුන ගන්නවා. ඒ අඳුනගෙන මේ වෛද්‍යතුමා, මේ දක්ෂ වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මොන විදිහේ රෝගයකින්ද කියන විමසීම සිද්ධ කරනවා. ආ, එතකොට මෙන්න මේ විදිහේ රෝග ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ, ඒ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ රෝගෙකින් කියලා යම් කිසි විදිහක විමසීමක්, යම් කිසි විදිහක නිර්ණය කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ රෝගයේ ලක්ෂණ ටික පරීක්ෂා කිරීම, රෝගය අඳුන ගැනීම කියන දෙක තමයි මෙතෙන්දී ප්‍රධාන වෙන්නේ. රෝගය අඳුනගත්තට පස්සේ කෙලින්ම කිව්ව හැකි මේක හොඳ කරන්න බෑ, තව තව වැඩි වෙලා ගිහිල්ලා ඔහොම මැරලා යනවා, නැත්තම් මේක යම් කිසි විදිහක බෙහෙත් බීලා පාලනය කරගෙන ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙන රෝගයක්, එහෙමත් නැත්තම් මේක නිට්ටාවට සුව කරන්න පුළුවන් රෝගයක් කියලා අන තමුන්ගේ මතේ ඉදිරිපත් කරනවා. මොකක් මතද? අන්න අර අඳුනගත්ත රෝගෙ මත, ඒ හඳුන ගැනීම මත. අන්න ඊට පස්සේ ඒ රෝග නිර්ණයට අනුව අන්න ඉතින් බෙහෙත් වට්ටෝරුකුත් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ බෙහෙත මේ විදිහට පාවිච්චි කරන්න, උදේ හවස පාවිච්චි කරන්න, මේ ආකාරයෙන් පාවිච්චි කරන්න, මාස හයක් පාවිච්චි කරන්න කියලා අන්න ඒ විදිහට යම් කිසි විදිහක අන්න බෙහෙත් වට්ටෝරුකුත් බෙහෙතකුත් ලැබෙනවා. ඉතින් ඔන්න ඒ විදිහේ දක්ෂ වෛද්‍යවරයෙක්ගේ ස්වභාවය අපිට දකින්න පුළුවන් මේ බුද්ධ දේශනාව තුලත්. බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක තමුන් අනුත්තර වූ සල්ලේ වෛද්‍යවරයෙක් විදිහට පෙන්නුම් කරලා දීලා තියෙනවා. මේ විදිහට දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට පෙන්නුම් කරලා දීලා තියෙනවා. ඒ වෛද්‍යතුමා අන්න මේ විදිහට මේ සංසාර රෝගය කියන රෝගයට යම් කිසි විදිහක රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමක්, රෝගය නිර්ණය කිරීමක්, රෝගය සුව කරන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රකාශ කිරීමක්, ඒ වගේම බෙහෙත් අට්ටෝරුවක් ලබා දීමක් කියන ඔන්න මේ විදිහේ දෙයක් සිද්ධ කරනවා. එතකොට අන්න ඒ වගේ කොටසක් තමයි අපේ සූත්‍ර දේශනාවේ ඉදිරියට ඉස්මතු වෙලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධ වෙච්ච පින්නතුන්ට මතක ඇති, අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි කරුණු ටිකක් ඉදිරිපත් කරගෙන තමයි එන්නේ. මේ මොකටද මේ කරුණ ඉදිරිපත් කරන්නේ? අන්න සඳහන් කරනවා, මට යම් කිසි කෙනෙක් ගරු කරනවාද, ගරු බුහුමන් කරනවාද, මගේ ශ්‍රාවකයෝ මට මෙහෙම සලකනවාද, අන්න මේවා තමයි ඒවට හේතු කියලා යම් ආකාරයක කරුණු පහක් ඉදිරිපත් කරනවා. අන්න ඒ කරුණු පහේ තුනක් අපි පහු කරගෙන ඇවිල්ලා තියෙනවා, තවත් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ දෙකෙන් අන්න හතරවෙනි කරුණ තමයි අද දවසට අපිට ඉදිරියෙන් තියාගන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. උදායි මගේ ශ්‍රාවකයන් දුකින් දුකට බැසගත්තා වූ, දුකින් පෙළුණා වූ ඔවුන් මා කරා පැමිණ මෙන්න මේ දුක්ඛ පිළිබඳ විමසීමක් සිද්ධ කරනවා. දුකින් දුකට බැසගත්තා වූ, දුකින් පෙළුණා වූ මෙන්න මේ පුද්ගලයෝ මිනිස්සු මා ළඟට ඇවිල්ලා මේ දුක පිළිබඳ විමසීමක් සිද්ධ කරනවා. ඔන්න විදිහට තමයි මේ කරුණට බුදුරජාණන් වහන්සේ එළඹෙන්නේ. දැන් අපිට මතක ඇති කලින් සඳහන් කරා අන්න මේ විදිහේ ඥානයක් බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා. ඒ ඥානයට අනුව හැසිරීමක් තියෙනවා. ඊට පස්සේ අපි ගිය සතියේ මතක් කරගත්ත තව කරුණක් මොකද්ද? මේ ප්‍රශ්න විසඳන ආකාරය, ඒ අනවශ්‍ය ප්‍රශ්න එළියට දාලා ඉවත් කළ විසි කළා, අදාළ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන ආකාරය, අදාළ දිශාවට නිවැරදි දිශාවට යොමු කරන ආකාරය, ඔන්න වගේ දේවල් අපි යම් පමණකට කතා බහ කරා. අන්නේ නිවැරදි දිහාවට යොමු කිරීමේ ඊළඟ පියවර තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට සමහර කට්ටිය වෙන වෙන ප්‍රශ්නත් අහගෙන එනවා. අහගෙන ආවොත් ඒ ප්‍රශ්න පොඩක් පැත්තකින් තියෙනවා. පැත්තකින් තියලා කියනවා, ඇවැත් නියෝ ප්‍රශ්නේ පොඩක් පැත්තකින් තියේවා, ඔක තියේවා, මම ඔබට ධර්මයේ දේශනා කරන්නම් කියලා අන්න යම් කිසි දියක මඟ පෙන්වීමක් කරනවා. සමහරව එනවා ලෝකේ ගැන අහගෙන, මේ ලෝකෙට කෙරවලක් තියෙනවද, ලෝකෙ තරණය කරන්න පුළුවන්ද, ওই විදිහේ එක එක භූත අහගෙන එනවා. ඒ අහගෙන එන කට්ටියටත් කියනවා, හරි ලෝක ප්‍රශ්නේ පොඩක් තියේවා, ලෝක ප්‍රශ්නේ පොඩක් තියේවා, මම ඔබට ධර්මයේ දේශනා කරන්න කියලා අන්න අර එන පුද්ගලයෝ නැවත නැවත නිවැරදි දිහාවට යොමු කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඇත්තටම ප්‍රශ්න විසඳ විසඳ ඉන්න එක නම් විචිත්‍රයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. පිළිතුරු දීලා ප්‍රශ්න හවර කරන්න පුළුවන් කියලා කෙනෙක් හිතුවා නම් ඒක වැරදීමක්. පිළිතුරු දෙන්න දෙන්න තව තව ප්‍රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නවල මුලසිඳීමක් පිළිබඳ කතා බහක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒ සඳහා මඟ පෙන්වීමක් තමයි මේ ඇති කරන්නේ. එතකොට අර විදියට ප්‍රශ්න අහගෙන එනවා කට්ටිය. ඒ ප්‍රශ්න යම් කිසි විදියක විසඳන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒවට වැඩි අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. මොකද හේතුව ඒ විදියට අනුග්‍රහයක් දැක්වීමම විචිත්‍රවත් ආකාරයෙන් ප්‍රශ්න විසඳ විසඳ සිටීමම අන්න කෙනෙක් මේ ප්‍රතිපදාවෙන් දුරස් කරන සුළුයි. ප්‍රශ්නවලට උත්තර ලැබෙන තව තව අලුතෙන් ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න අහගෙන යන පුද්ගලයොත් ඒ වගේම අර විදියට දුකෙන් පෙළිලා දුකට හේතුව දුක මේ විදියට දුකකින් අත්මිදින මිදීම ගැන කල්පනා කරන පුද්ගලයෝ අන්න නිවැරදි දිහාවට යොමු කරන ආකාරය තමයි මේ ඊළඟ කරුණේ තියෙන්නේ. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදියට දුකින් දුකට බැසගත්තා වූ, දුකින් පෙළුණා වූ මේ මිනිස්සු, මේ පුද්ගලයෝ මා කරා ඇවිල්ලා දුක්ඛ ආර්ය සත්‍ය. මේ දුක කියන්නේ මොකද්ද ස්වාමීනි කියන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ විමසීමක් සඳහන් කරනවා. ඊළඟට එතකොට මම ඔවුන්ගේ ඒ විමසීමට මේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රකාශ කරනවා. ඊළඟට මේගොල්ලෝ අහනවා මගෙන් මේ දුකට හේතුව මොකද්ද ස්වාමීනි කියලා විමසීමක් කරනවා. එතකොට මම ඔවුන්ට මේ දුකට හේතුව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා. ඊළඟට මේ දුක නැති කරන්න පුළුවන්ද ස්වාමීනි කියලා ඒ පුද්ගලයෝ මගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මම මේගොල්ලන්ට මේ දුක නැති කිරීම පිළිබඳ ප්‍රකාශ කරනවා. එහෙනම් ස්වාමීනි මේ දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා මේ පිරිස් මගෙන් ප්‍රශ්න කරනවා. අන්න එතකොට මම මේගොල්ලන්ට මේ දුක නැති කිරීමේ මාර්ගය පෙන්නලා දෙනවා. මෙන්න මේ ආකාරයෙන් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මෙන්න මේ ආර්ය සත්‍ය හතර පිළිබඳ මම ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමක් කරනවා. ඒ ප්‍රශ්න විසඳලා ඔවුන්ට මාර්ගය පෙන්නලා ඔවුන්ව මම සතුටු කිරීමක් කරනවා. මෙන්න උදායි මගේ ශ්‍රාවකයෝ මට පුද සත්කාර කරන්න, ගෞරව කරන්න, බුහුමන් කරන්න හේතු වෙන හතරවෙනි කරුණ කියලා ඔන්න ඔය විදිහේ තව කරුණක් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් තියාගන්නවා. ඉතින් එන්නේ කරුණ තමයි අන්න තවත් ශ්‍රාවකයන් විසින් ගරු කරන්න හේතු වෙන කරුණක්. ඉතින් අපි බලමු මෙන්න මේ කියන කතාව පිළිබඳ තව තව ටිකක් පැහැදිලි කරගන්න. දැන් කෙනෙක් කල්පනා කරනවා, දැන් පහුගිය දවසකත් කෙනෙක් අහනවා, දැන් මේ මේ විදිහේ භාවනාවක්, මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න හේතු වෙන උද්‍යෝගය මොකද්ද, මොටිවේෂන් එක මොකද්ද, මං කොහොමද ඒ වගේ දෙයක් දිගට පවත්වන්න මට තියෙන හැකියාව වර්ධනය කරගන්න, මොකද්ද ඒ සඳහා හේතු වෙන විභවය කියලා මෙයා අහනවා. දැන් මේ 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 යෙදෙන්න උනන්දුවක් නැහැ. යෙදෙන්න උනන්දුවට හේතු වෙන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඒක. මොකද්ද? දුක තමයි ඉතින්. දුකෙන් නමුත් කියන්න වෙනවා දුක තමයි ඕකට හේතුව. ওই විදිහේ උනන්දුවක් මොටිවේෂන් එකක් ඇති වෙන්න හේතුව දුකම තමයි. සතුටු මිනිස්සු ජීවිතේ දුක හරියට තාම හම්බෙච්ච නැති මිනිස්සු හරියට තාම හම්බෙච්ච නැති මිනිස්සු අන්න මේ විදිහ දෙයකට යොමු නොවෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණ දෙයක්. ඒතකොට ඒගොල්ලන්ට කියන්නේ කකා කකා යන්න, කාගෙන කාගෙන යනකොට කොයි වෙලාවෙ හරි හම්බුවේයි. හැබැයි කියන්න බෑ හම්බ වෙනකොට ටිකක් බරපතල එකක් හම්බුනොත් එහෙම නැහිලා යන්නත් ඉඩ තියෙනවා. ඒක එක්කෙනාගේ රැස් කරගත්ත ශක්තියන් තමයි. අනේ යම් කිසි විදියක විඳා ගන්න පුළුවන්, දරා ගන්න පුළුවන් එකක් හම්බුනොත් අන්න මේ තැනත්ත කල්පනා කරනවා මොකද්ද මේ වුනේ, කොහොමද මෙහෙම වුනේ, ඇයි මට මෙහෙම වුනේ කියන අන්න විමසීමක් කරනවා. ඒ විමසීම කරනකොට අන්න නොදැනීම උනන්දුවක් උත්සාහයක් ඇති වෙන්න පුළුවන්. මේකෙන් අත් මිදෙන්න ඕනි, මේකෙන් දුරස් වෙන්න ඕනි කියන අන්න ඒ ශක්තිය, ඒ හැකියාව තමන් තුළ මතුවෙලා එනවා. ඉතින් ඒ මොටිවේෂන් එක ආවට පස්සේ ආයි කවුරුත් කිඳියා නැතා ප්‍රශ්නයක් නැහැ. කොහොමත් නවතින්න හේතුවක් නැහැ. නන තම තමුන් ගමන් කරනවා. ඉතින් ඔක පිළිබඳව අර හොඳ කතාවක් තියෙන පොතක, මොකද්ද මේ හොඳට කාපු බල්ලෙක්. හොඳට කාන්න දුන්නාම බල්ලට රැට මූ මොකද කරන්නේ? රැට ඉස්සේ හොඳට ගොරෝගොරෝ බුදිය ගන්නවා. මොකද හේතුව බඩ හොඳට පිරිලා අන්න බල්ලෙට කන්න දෙනකොට ටිකක් බඩ හිස්සෙන්න, පොඩ්ඩක් බඩගින්න ඉතුරු වෙන්න කන්න දෙන්න ඕනේ. නැත්තම් මේක මූර කිරිල්ල වෙනුවට රෑතිස්සේ ගොරගොර බුදියගෙන හොඳට පවුවද අවුදෙත් සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ඇහැරෙන්නේ. මොකද අන්න අර සැප වැඩි, අර විදිහට ලැබිලා තියෙන ආහාර ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ බල්ලෙක් මුර බල්ලෙක්ගෙන් වැඩක් නැහැ. මොකද හේතුව ඇරදි කාල බුදියනවා. අරක ඔය මොකද්ද වීඩියෝ එකක් තියෙනවා, මේ 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 දිවියෙක් උඩ තට්ටුවකට පඩිපෙලක් නැගගෙන ඇවිල්ලා අන්න ගේ ඉස්සරහා දොර ඉස්සරහා බුදියගෙන ඉන්න බල්ලව දැහැගෙන යනවා. ඌ හොඳට කාලා බුදි මහා විශාල බල්ලෙක්. අරු එන්නේ බොහොම සූක්ෂම විදියට රෑ කළුවරේ පියවරෙන් පියවර තිය 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 ඇවිල්ලා අන්න බෙල්ල ගාවත් කටත් අරගෙන වගේ ටිකක් කළා. ඒත් නැවතිලා ඉන්න පුදුම ස්ලෝ මෝෂන් විනාඩි 7-8ක සිදුවීමේ අන්තිම තප්පර 30 විතරයි අරගලේ තියෙන්නේ. කෙලිම අල්ලන්නේ ආයේ ගුරු දණ්ඩෙන්, ආයේ මුකුත් නැහැ. පොඩ්ඩක් මිරිකගෙන ඉන්න විතරයි තියෙන්නේ. ලේසි වෙනවා, අන්න අකර්මණ්‍ය වෙනවා, ඇදගෙන යනවා. ඉතියෝක තමයි කාලා බුදියන උන්ට වෙන්නේ. ওই විදිහේ අනතුරක් තමයි ගැළපිලා එන්නේ. ඉතින් අර සැපම ලැබිච්ච කට්ටිය, දුක හරියට තාම හම්බුෙච්ච නැති කට්ටිය ඔන්න ඔය කාලා බුදියන බල්ලෙක් වගේ මේ රෑ අනතුරේ මේ විදිහට කල්ගත කරනවා. නොදැනීම අර විදිහ විපතකට, වෙහෙසකට, බරපතල ආපදාවකට ලක් වෙනවා. බරපතල දුකකට, පීඩාවකට ලක් වෙනවා. ඒ ලක්ෂ දවසට ආපහු හරවන්නත් බෑ. සමහර විට තාම කල්පිරිලා නැහැ, තාම මෝරලා නැහැ. තව කකා කකා යන්න තියෙනවා. කල්ප ගානක් වුණත් වෙන්න පුළුවන්. නමුත් ඔන්නේ විදිහේ යම් කිසි පමණක දැරිය යුතු දුකක් ටික ටික හම්බුනොත්, ටික ටික දැකගත්තොත් අන්නේ දැනත්තා යම් කිසි විදියක ශක්තියක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහේ විමසීමක් කරන්න. චෝක තමයි අර කිව රෝග ලක්ෂණ ටික උණ එනවා, රෑෂ් එකක් එනවා, මේ විදිහ අසනීප අමාරු වෙනවා, අන්න රෝග ලක්ෂණ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔක පිළිබඳ කරුණු බොහෝ ඉදිරිපත් කළා තියෙනවා. මේ විදිහට දුක පිළිබඳ අදහස්. මේ විදියට ඉපදීම දුකක්, ජිරීම දුකක්, මේ විදියට ලෙඩවීම දුකක්, මරණය දුකක් කියල ඔන්න ඔය විදියට කරුණු අටක් ඉදිරිපත් කරනවා ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ. මේ දුක මෙහෙම නැත්තම් රෝග ලක්ෂණ විදිහට පෙන්වන්නේ ඔවා තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්, තමුන් යම් කිසි දෙයක් කැමතිද ඒක නොලැබීම දුකක්, ඒ වගේම ඔය කොයි දෙක ඒව නැතත්, ඔය කොයි දුක නැතත් හැම වෙලේම ඝර්ෂණයක් වගේ යම් කිසි වෙහෙසක් තියෙනවා. අනේ අවම මට්ටමේ ඒ දුක හරි තියෙනවා කියලා සඳහන් කරනවා. තියෙන විදිහට රෝග ලක්ෂණ අටක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා මේ රෝගියාගේ. ඊට පස්සේ ඔන්න රෝග නිర్ణය කිරීමක්, රෝගයට හේතුව කිරීමක් දිහාවට ගමන් කරනවා. එතකොට මොකද්ද එහෙනම් මේ දුකට හේතුව? අන්න දෙන්නුම් කරනවා, තණ්හාව තමයි මේ දුකට හේතුව. මේ විදියට හිත තුලින් නැగిලෙන තණ්හාවක් තමයි මේ දුකට හේතුව කියලා. අන්න අර රෝගය මේ විදිහ රෝග ලක්ෂණ මතු කරන්න පුළුවන් රෝගය මේ දක්ෂ වෛද්‍යවරයා ගෙනහැර දක්වනවා. අන්න ඒ මොහොතේදී දකින්න පුළුවන් මේ කොහොමද මේ යම් කිසි දෙයකට අපේ හිත තුල තියෙන බැඳීමක් නිසා අපි නැවත නැවත වෙහෙසටපත් වෙන්නේ කියලා. හරියට නිකන් අර කුලප් වෙච්ච අස්ස ටිකක් ගැට ගහපු කඹයක් අපි අල්ලගෙන ඉන්නවද? එතකොට ඒ අස්ස එක ඇදිලා යනවද? වෙහෙසටපත් වෙනවද? බිම දිගේ හීරීගෙන ගමන් කරනවද? අන්න ඒ වගේ මේ අල්ලා ගැනීමක් අපි තුල තියෙනවා. මේක අතහැරියා නම් පහසුයි. නමුත් අතාරින්න හිතෙන්නේ නැහැ. මොනවා හරි හේතු කාරණාවක් ඉදිරිපත් කරනවා. එහෙම හිතලා අතාරින්නත් අමාරුයි ඇත්තට. අතහරිනවා අතහරිනවා කියවට මොකද අතහැරෙන්නේ නැහනේ. ඒ ග්‍රහණය ඉබේම මතුවලා එනවා. ඉතින් බලන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක, මේ විදිහට ගැටලුවක් මතුවෙච්ච වෙලාවක, අන්න එතකොට කොහොමද අපි ඒකම නැවත නැවත අල්ලගෙන වෙහෙසටපත් වෙන්නේ? කොහොම ආරාන්තික අසනීපයක් එනවා. මේ වෙලාවේදී කොහොමද තමුන්ගේ හිත මේ අරගල කරන්නේ? මේක වෙන්න බෑ, මේ අසනීපේ මට හැදෙන්න බෑ, එහෙම දෙයක් වෙන්න බෑ කී කිය අන්න නැවත නැවත නොයෙකුත් උපක්‍රම කරනවා මේක බාර නොගෙන ඉන්න. තමුන් බොහොම ප්‍රිය කරපු කෙනෙක් තමුන්ගෙන් වෙන් වෙලා යනවා. නැතනම් තමුන්ට යම් කිසි විදියක බලාපොරොත්තු නොවුණු දුෂ්ටකමක් සිද්ධ කරනවා. අන්නේ අවස්ථාවේදී කොහොමද මේ හිත දඟලන්නේ? අර විදියට අර ආපු දුක, ආපු වෙහෙස බාර නොගෙන ඉන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි ඔය තණ්හාවේ ස්වභාවය, මේ විදියට පීඩාවක් ඇති කරන ස්වභාවය. එතකොට කියනවා අන්න මොකද්ද යම් කිසි වෙලාවක මේ විදියට අසනීපයක් ආපු කෙනෙක්, ඒ අසනීපෙන් පීඩාව ඉඳලා මේ විදියට මානසික දෝමනස්යක් විඳලා වෙහෙසටපත් වෙලා යම් කිසි මොහොතක තීරණය කරොත් මම මේක බාර ගන්නවා කියලා, අන්න එයාට ඒ තීරණෙත් එක්කම යම් කිසි සැනසීමක් හිත තුළ නැగిලා එනවා. ඊළඟ අර විදිහේ වෙච්ච කරදරයක්, කෙනෙක් කරපු දුෂ්ටකමක්, අන්න යම් කිසි මොහොතක තීරණය කරොත් මම මේක බාර ගන්නවා කියලා, අන්න එයාට එකපාරටම හිත තුළ විවේකයක් නැగిලෙනවා. අන්න මොකද වෙන්නේ? සඳහන් කරනවා tiny moment of satori, ෂණ මාත්‍ර අපි කියමු නිවනක් මේ තැනට අත්දකිනවා. මේ විදිහට දෙයක් අල්ලගෙන ඉඳියා එකපාරට අතහරිනවා. අතහැරිය ගමන් විවේකයක්, වෙහෙසක් සුළු මොහොතකට මතුවලා එනවා. අන්න ඒ විදිහේ දේවල් ඔය විඩාවල් පීඩාවල් වලට මුහුණ දීපු පිරිස් දකින්න පුළුවන්. මේ කරදරය බාර ගැනීම තුලින් අන්න අර ෂණිකව අර සුළු මොහොතකට මුත් අර විදිහේ අර තණ්හාවෙන් පොඩ්ඩක් දුරස් වීම තුලින් ඒක අතහැරින්න යම් කිසි දෙයක තීරණයකට එළඹීම තුලින් අන්න ෂණික සුළු මොහොතක තප්පර කීපයක සැනසීමක් මෙතනතර දැකෙනවා. අන්න අර විදිහේ ෂණ මාත්‍ර නිවනක් දකිනවා. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේකට එහෙනම් මේක නැති කරන්නේ කොහොමද? මේ දුක නැති කරන්නේ කොහොමද? නැති කරන්න පුළුවන්ද කියන ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේ ඉදපත් කරන්නේ. අනේ එතකොට විශ්වාසයෙන් කියනවා හරි මේ රෝගේ හොඳ කරන්න පුළුවන්. මේ රෝගේ හොඳ කරන්නේ මෙන්න මේ විදිහට කොහොමද? මේ තණ්හාව නැති කිරීම තුලින්. තණ්හාව නැති කිරීම තුලින් මේ රෝගේ හොඳ කරන්න පුළුවන්. හොඳ කිරීමත් නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් කියලා અભિහිත වචනයක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. ඊළාට ආහින මොකද්ද බෙහෙත් වට්ටෝරුව? බෙහෙත් වට්ටෝරුව මොකද්ද? අන්න බෙහෙත් වට්ටෝරුව විදියට ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ විදිහේ අපිට කුළුබඩු ಜಾති ingredients ಜಾති 8ක් ලබා දෙනවා. මේ 8 එකතු කළා හොඳ රසවත් සුප් එකක් හදන්න. මගේ අදහසක් තමයි දෙන්නේ. මෙන්න මේ සුප් එක බොන්න කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ingredients 8ක් අපිට ලබා දෙනවා. එයාට අඩු වැඩි කළා තමුන්ගේ පදමට ගැලපෙන රසවත් සුප් එකක් හදා ගන්න කියන ආකාරය තමයි මෙන්න මේ කරන යෝජනාව. ඒ හදාගෙන ටික ටික පානය කරන්න කියන ආකාරය තමයි මේ කරන යෝජනාව. එතකොට මේ සුප් එකේ වතුර වගේ තමයි අපි පුරුදු කරන සිහිය. ඉතින් සිහියම කියලා බෙන්න්නත් පුළුවන්. ඔය අටේම එකතුව අන සිහිය තුලින් අරවයි බේම ටික ටික හැදිලා එනවා. හැබැයි මේ සිහියක් පුරුදු කරන්නත් හේතු වෙන්නේ මොකද්ද? අන්න අර විදේ සත්පුරුෂ වචනයක්. යහපු වචනයක්. එතකොට සම්මා දිට්ඨිය තමයි ඉදිරියෙන් තියෙන්නේ. ඒකට අනුව අපි මේ විදිහේ පොඩි මට්ටමකට හරි පටන් අරන් හුස්මත් දෙකක් හරි පටන් අරන් අන්න මේ විදිහේ සිහියක් පුරුදු කරන්න පටන් ගත්තොත් ඒ සිහිය තුලින් තව තව අර ඉතුරු කුළු බඩු ටික ගැලපිලා හොඳ රසවත් සුප් එකක් හදන ස්වභාවයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ ශක්තිය දිනු කර ගන්න පුළුවන්. ඒකෙන් තමයි නිරූපණය කරන්නේ. මේ දේ වැඩි මේ දේ අඩුයි කියලා නිරූපණය කිරීමක් සිද්ධ කරනවා. අලුණු වැඩි කියලා නිරූපණය කිරීමක් සිද්ධ කරනවා. ලුණු වැඩි නම් මොකද කරන්න ඕනේ? එහෙනම් ලුණු ටිකක් උරා ගන්න මොනවා හරි જાතියක් දාන්න වෙනවා. දැන් ඇඹුල් ටිකක් මදි වගේ. අන්න එහෙනම් ඒකට මොකද කරන්න ඕනේ? ගම්බිරිස් ටිකක් තව දැම්මොත් හොඳයි වගේ. අන්න ඒකට මොකද කරන්න ඕනේ? ওই විදිහට යම් යම් මේ තියෙන අඩුපාඩු නිරූපණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිරූපණය කිරීම තුලින් කෙනෙක්ට පුළුවන් ටිකෙන් ටික වෙහෙස මහන්සි වෙලා අන්න තමුන්ගේ මේ විදිහට මේ සුප් එක රසවත් සුප් එකක් කරගන්න. තියවැණියෝ ආරාධනාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ සිහිය පුරුදු කරන කෙනෙක් ටික 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 ඒ වැඩෙන සිහියෙන් තමුන්ගේ ජීවිතය දිහා බලනවා. අඩුපාඩු දකිනවා. ඒ අඩුපාඩු අවම කරගන්න උත්සාහ කරනවා. අවම කරාට නැවත නැවත වෙන බව දකිනවා. ওই විදිහේ ගමනක් තියෙනවා. එතකොට දවස පුරාවට තියෙන ප්‍රතිපදාවක් තමයි මේක. උදේ පාන්දර පැය දෙක අපි මේ විදිහට සක්මන් පරයන්ග කරා. දැන් ඉතුරු පැය ඔක්කොම අතහැරලා දාලා ඉඳලා හරියන්නේ නැහැ නේ. එතකොට අර කුණු වැඩි හොදලා ඉවර කරන්න බෑ. ඒ වෙනුවට බලන්න ඉතුරු ටිකත් සක්මනක් පරියන්ඛයක් වගේම ගත කරන්න. තමුන්ට ඒ රාජකාරි වැඩ කරන්න පුළුවන්. මේ විදියට දූදරුවෝත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒව ගැටලුවක් නැහැ. ඒ කරන ගමන් නැවත නැවත යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා. ඔක තමයි නියම භික්ෂුවකගේ ස්වභාවය. දගඩ ගිහි වේවා පැවිදි වේවා එහෙම නෙමෙයි භික්ෂුත්ව යඳුන්නන්නේ. මෙන්න මේ විදිහට ප්‍රතිවදාවක යෙදිච්ච කෙනෙක් විදිහට තමයි පෙන්වන්නේ. එතකොට පැවිද්දොත් භික්ෂු නොවෙන්න පුළුවන් සමහර විට. ඉතින් ඒකෙන් ඉඳා අන්න අර විදිහේ තමුන්ගේ දිහා බලාගෙන වැඩ කටයුතු කරොත් මේ රෝගය සුව කරගන්නවා කියන වැඩ කටයුතු කරොත් අන්න මොකද වෙන්නේ? තැනැත්තා ටික ටික මාකට් එකේ ඉඳියත් කුස්සියක ඉඳියත් ඉස්කෝලේක ඉඳියත් කොහේ ඉඳියත් අන්න ටික මේ විදිහේ ප්‍රතිපදාවක් වර්ධනය කරගන්නවා. ඉතින් ඒක තමයි දරණ උත්සාහය. අන්න එතකොට බණ කියපු ආමඳුරන්ට කලින් ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. මොකද ඊයේ දෙන කෙනා අර මාතික මාතා කතාවේ තියෙන්නේ ආමඳුර රුතියක් භාවනා කරනවා. රුසියා මගෙනෙක් උදව් කරනවා. එතකොට එහෙම කර කර ඉන්නකොට අන්න අහනවා, මොකද ස්වාමීනි ඔය පුරුදු කරන්නේ? අපිටත් කියන්නකෝ. භාවනාවක් පුරුදු කරන්න. ආ කියලා දෙන්න පුළුවන්. ආ දෙන්නේ මොකද? කමටහන. ඔන්න ඔය සිහිය කියන කමටහන දෙන්න. ඉතින් මේ කුස්සියම මොකද කරන්නේ? භාජන හොදන ගමන්, එළවලු කපන ගමන්, දානි වෙන ගමන් මේ විදිහට ඒ වැඩේ යෙදිලා සිහියෙන් ඒ වැඩේ යෙදිලා කටයුතු කරනවා. අන්තිම නොකද ගිහිල්ල අනාගාමි. අනේ ඉතින් බලනකොට මෙච්චර කාලයක් උපස්ථාන කරපු හාමුදුරුවරු තාම පෘථග්ජන මේ තාම හුරු කරනවා, තාම එහෙම ඥානයක් පහළ වෙලා නැහැ. ඉතින් අන්න වෙච්ච වැඩේ බණ කියපු හාමුදුරුවෝ තාම මග බණ අහපු උපාසිකාව ගිහිල්ලා. ඉතින් වැඩේ හරියට අල්ලගත්තොත් ඒක තමයි ක්‍රමේ. අයි කවුද යන්නේ කවුද ඉන්නේ කියලා ඉතින් යන්න අමාරුයි. ඒකයි වැඩේ. ඉතින් හරියට අල්ල ගැනීම තමයි ඕනේ. තමුන්ගේ ශක්තිය තියෙනවා නම් කොහේ ඉඳියත් ඒ ගමන ගිය හැකි, ගැටලුවක් නැත. අන්න එදිනෙදා ජීවිතේට මුහුණ දීලා බලන්න ටික ටික මේ විදිහට කොහොමද මම මුහුණ දෙන්නේ, භාවනාවක් වගේ මුහුණ දෙන්නේ. අන්න අර මතක ඇති අපි කලින් කරපු කතා බහක තියුණා. අන්න මේ යම් කිසි අවස්ථාවක නන්දක ස්වාමීන් වහන්සේ කියනවා අන්න ගෙරි කපන කැත්තක් ගත්ත ගව ඝාතකෙක් වගේ මෙන්න මේ ඇතුළත සමත් පිටත සමත් ඇතුළත මසුත් අතර තියෙන නහරවැල් සිඳින්න කියන අදහස් තමයි තින්. මොකද්ද මේ ගෙරි කපන කැත්ත? අන්න ආර්ය ප්‍රඥාව නැමැති ගෙරි කපන කැත්ත. මොනවද මේ නහරවැල්? මේ තණ්හාව, නන්දි රාගය කියන නහරවැල් නැවත නැවත සිඳින්න, අන්න දවස පුරා සිඳින්න කියලා තමයි කියන්නේ. එතකොට අන්න තමන්ගේ දිනදා ජීවිතෙත් ගෙරි කපන කැත්තක් අතරගත්ත කෙනෙක් වගේ අන්න මේ වැඩේ යෙදිලා ඉන්න පුළුවන්. කැත්තක් අතරගත්ත ඇත්තර ගන්න යන්න එපා. මේ දවස්වල ලංකාවේම ඔයගේ වැඩ කරන්න අමාරුයි. නමුත් මේ උපමාවට කියන්නේ මේ විදිහේ අවධානයකින්, මේ විදිහේ යොමුවකින් තමන්ගේ එක එක ජීවිත අවස්ථාවලට, එක එක අවස්ථාවලට භාවනාවක් වගේ මුහුණ දෙනවා. අන්නේ මුහුණ දීම පුළුතුලින් පුළුවන් මේ විදිහේ ප්‍රතිපදාවක් නැවත නැවත වඩා ගන්න. ඉතින් ඔක තමයි පෙන්නන ක්‍රමය. ඒ ක්‍රමය පෙන්ලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න මම විසඳනවා. මේ විදිහට මේ දුක, දුකට හේතු, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. අන්න ඒක නිසා මගේ ශ්‍රාවකයෝ මට ගරු බුහුමන් කරනවා. මගේ ශ්‍රාවකයෝ මට පුද සත්කාර කරනවා. මෙන්න මේ විදිහේ අනුග්‍රහයක් මම ඒගොල්ලන්ට ලබා දෙන නිසා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්නෝක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. දැන් පහුගිය සතිය පුරාවට මට කීප දෙනෙක්ම හම්බ වුණා. ඒ විදිහේ අවස්ථා කිහිපයකට මුහුණ දෙන සිද්ධ වුණා. ඒ හැම අවස්ථාවෙදීම මේ හම්බෙච්ච කට්ටිය, මේ අහන කට්ටිය මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක, අපි කිව්වා සිහිය විදිහට නිරූපණය කරන්න පුළුවන් මේ ප්‍රතිපදාව කියලා. එතන මේ සිහිය වඩ아가න යනකොට ඉතුරු ඒවා ගැළපිලා එනවා කියලා අපි ටික ටික සඳහන් කරා. ඒ සිහියත් වඩන සිහියත් යම් කිසි විදිහට කාලෙත් එක්ක තව තව තමුන්ට ඒ පිළිබඳ පරිචියක් ලැබෙනවනේ. එතකොට අන්න මේ ප්‍රතිපදාව හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවයක් තියෙන ප්‍රතිපදාවක් කියලා මේ ප්‍රශ්න අහන පිරිසට අවබෝධ වෙලා නැහැ. මේක හරි ඩයනමික්. මේක පටන් ගන්න දවසේ පුරුදු කරන විදිය නෙමෙයි, මාසයක් දෙකක් යනකොට. මාසයක් දෙකක් යනකොට පුරුදු කරන විදිය නෙමෙයි, අවුරුද්දක් දෙකක් යනකොට. ඔන්න ඔය විදිහට හරිම ඩයනමික් මේ ප්‍රතිපදාව. නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් ඉවෝල්ව් වෙනවා. නිරන්තරයෙන් පරිණාමයකට ලක් වෙනවා. එතකොට කෙනෙක් මේ පරිණාමය අඳුරගත්තේ නැත්නම් එයා හැම වෙලේම පිටපොට පටලව ගන්නවා. මොකද්ද හේතුව? අන්න වෙන කෙනෙක් කියන භාවනා දැකීමක් දරාගෙන ඒක කරන්න යනවා. එක්කෝ එක්කෝ සැක සංකාවක් හදා ගන්නවා. අයියෝ එයාට නම් හුස්ම පේනවා, මට පේන්නේ නැහැ. මොකද දන්නේ නැහැ, බලන්නකො මෙච්චර මේ කළා තාම නැහැ. කිකි ඔන්න ඔය වගේ භූත කතන්දර තමයි තියෙන්නේ. ඒතර මේ යෙදුනට වැඩක් නැහැ. හැබැයි ඉතින් ටිකක් අර ප්‍රඥාව කියන එක පොඩ්ඩක් ඉදිරියෙන් තියාගෙන යෙදෙන්න වෙනවා. එහෙම නැත්තම් ඉතින් හරිම අමාරුයි මේ වගේ ගමනක් යන්න. මොකද නැවත නැවත පටලව ගන්නවා. ඒක කියන දේවල් අහලා ඒවා කරන්න යනවා. ගොඩක් කලාවට ගුරුවරයෙක් දෙන උපදෙසක් ඇහෙන්නෙත් නැහැ. මොකද හේතුව එයා කල්පනා කරන්නේ අරයා වගේ හොඳට වார்த்தාවල් ලියන්නේ කොහොමද? මේ විදියට ලස්සන නිකන් ආලෝකයක් දකින්නේ කොහොමද? ඔන්න වගේ ඒවා තමයි කල්පනා කරන්නේ. එතකොට මේ පුහුණුවක් තුළ හැම වෙලේම පරිණාමයක් තියෙනවා කියන එක අඳුනගත්තේ නැත්නම් ඒ තැනැත්තා ගොඩාක් වෙලාවට ගැටලු ප්‍රශ්න පැටලීම් වලට තමයි ලක් වෙන්නේ. තමුන් අර විදිහේ ප්‍රඥාවක් ඉදිරියෙන් තියාගෙන ගියොත් ඒ තැනට තේරෙන්න පුළුවන් මේ ඉන්නේ ආරම්භක මට්ටමේ යෝගියෙක්. එයා තමයි මේ විදිහ අත්දැකීම ප්‍රකාශ කරන්නේ. එතකොට යාර දෙන උපදෙස තමයි මේ. මම ඒ කාලේ පව් කරලා ඇවිල් ඉවරයි. හරි. මේ ඉන්නේ මධ්‍යම මට්ටමේ යෝගියෙක්. එයාගේ අදහස තමයි මේ තියෙන්නේ. එයාටත් ඒ විදිහ උපදෙසක් ලැබුණා. අන්න ඒ විදිහ නුවණින් විමසීමක් නැත්තම් නැවත නැවත පටලගෙන නැවත නැවත අනාගන්න ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒතකොට ওই ප්‍රශ්න අහන හතරපත් දෙනෙම් මට හම්බුණායි හතරපත් දෙනාම ඔන්න ওই ස්වභාවය තමයි තියෙන්නේ. තේරෙන්නේ නැහැ මේකේ මුල අග. මුල මැද අග තේරෙන්නේ නැහැ. ඒතකොට එක එක තැන් වලින් එක එක කෑලි අරගෙන එක එක විදිහට ප්‍රශ්න අහනවා. කොච්චර උත්තර දුන්නත් දනවන්නත් බෑ. ඒතකොට මොකද්ද කරන්නේ? උත්තර දුන්නට දනවන්න බෑ. ආපහු ඇවිල්ලා රවුමෙන් ඇවිල්ලා අර ප්‍රශ්නම අහනවා. ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ ඒත් නිකන් නිකන් මදි වගේලු. ඒක තමයි වැඩේ. ඒ කියන්නේ ඉතින් මැරිලා උපදෙන්න වෙන්නත් උපදිලා එන්න වෙන්නත් පුළුවන්. ලබන පාර ඊළඟ පාර ඊළඟ පාර මැරිලා උපදිලා එන්න වෙන්නත් පුළුවන්. මොකද හේතුව තේරෙන්නේ නැහැ. ප්‍රතිවදාව ඉදිරියට යනවා. මේක බාර ගන්න කැමති නැහැ. සැක සංකায়නවා. ගැටලු මතුවෙනවා. ඉතින් මොකද කරන්නේ? අමාරුයි. ඉතින් මේ අමාරු කට්ටියටත් අපි කියන නැවත නැවත විමසලා බලන්න මොකද්ද මේක? මොකද්ද මේකේ මුල මැදඟ? කොයි විදිහටද මම කරන්න ඕනේ? මේ ලැබිච්ච උපදේශ මොකද්ද කියන විමසීම කරන්න. ඒ කරනකොට කරනකොට අන ටික ටික සුද්ධ වෙලා එන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කිරි තියෙනවා. කිරි වලින් දී කිරි හදනවා. දී කිරි වලින් ගිතෙල් හදනවා. එතකොට අන්න කිරි ඉඳලා යම් කිසි දෙයක වටිනාකම වැඩි වෙන පැත්තට ගියා. පරිණාමයක් තමයි තියෙන්නේ. කිරි තුල ගිතෙල් තියනවාද? දී කිරි තුල ගිතෙල් තියනවාද කියලා එහෙම ප්‍රශ්නයක් අදාළ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හරි නැහැ. ඉස්සෙල්ලා දෙවුන කිරි. ඊට පස්සේ දෙවුන දී කිරි. දැන් තියනවා ගිතෙල්. ගිතෙල් කියන්නේ ලෝකේ තියෙන වටිනාම ඖෂධයක්. වටිනාම ශක්තිජනක ඖෂධයක්. ඉතින් ඒක කිරි එක සංසන්දනය කරන්න යන්න එපා. අයියෝ අරයලා නම් කිරි තියෙන ඕන වෙලාවක බොන්න පුළුවන් වැඩිපුර බොන්න පුළුවන් මගේ ගාව තියෙන ගිතෙල් කියන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ඔකයි වැඩි. ඉතින් අපි මේම කියමු. දැන් අපි හිතමු සිහිය පුරුදු කරන්න කෙනෙක් එළඹෙනවා. එතකොට එළඹෙනකොට එයා ලෝකෙක දුකක් ලෝකෙකින් නිරූපණය වෙන දුකක් මෙන්න මේ හුස්මකට බස්සනවා. හුස්මකට අඩු කරනවා. ඒ හුස්ම තමයි එයා බලන්නේ. ඒ හුස්මට තමයි යාගේ ආලය. ඊට පස්සේ ඇවිදිනකොට ලෝකික දුකක් මේ වම දකුණ විදියට දැනෙන පියවර වලට අඩු කරනවා. අනේ ඒක තමයි එයාගේ යම් කිසි විදියක කැමැත්ත ආකර්ෂණය තියෙන්නේ. ඒතර ඔන විදිය ඔය අරමුණ නිරීක්ෂණය කරනවා. සමහර විට කෙනෙක් මේ විදියට මොකද මෙනෙහි කිරීම කුසිද්ධ කරනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. දස වම දකුණ වම කියලා ඔන්න විදිහට මෙනෙහි කිරීමකුත් සිද්ධ කරනවා. එතන මේ මෙනෙහි කිරීමත් කියන්නේ ටූල් එකක්. ටූල් එක පාවිච්චි කරන්නේ මොකටද? ටූල් එක පාවිච්චි කරන්නේ අන්න යම් කිසි දියක ස්ථිර කරගන්න. දවසක් දෙකක් තුනක් පාවිච්චි කරනකොට මෙතනත තේරෙනවා හරි දැන් ටූල් එකෙන් වෙච්ච වැඩි හරි. තවදුරටත් මෙනෙහි කරන්න ඕනේ නැහැ. අපි හිතමු මෙහෙම දැන් ඔය ගෙදර ගමනක් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අන්න මොකද කරන්නේ පර්ස් එක බලනවා. නා පර්ස් එකම තියෙන සල්ලි තියෙනවා, ඇඩෙන්ටිටි තියෙනවා, ඔක්කොම තියෙනවා, ලයිසන් එක තියෙනවා කියලා. අන්න තමුන්ගේ සාක්කුවට මේ පර්ස් එක දාගන්නවා. හැබැයි දැකලා තියෙනවද මේ මිනිස්සයා එකපාරක් මේක දැම්මට විශ්වාසයක් නැහැ. මොකද කියන්නේ ආපහු වල්නවා, අලල බලනවා තියෙනවද කියලා. ආපහු අලල බලනවා තියෙනවද කියලා. ඉතින් අර විශ්වාසයක් නැහැනේ. ගමනක් යන්න අමාරුයි. දොර වහලා යනවා. දොර වහලා යනවා. ආගිහිල්ලා මගක් දුර ගියාම කල්පනා කරන දොර වැහුවද නැද්ද දන්නේ. ආපහු හැරිලා එනවා. ආපහු හැරිලා ඇවිල්ලා හොඳටම ලොක් කරලා ව්‍යා වැැව්වා කියලා ආපව යන තව ටිකක් දුර යනකොට ආපව ඉදෙනවා වැැව්වද මන්ද ඇත්තටම කියලා. නැත්තම් කායක පාක් කරලා ගෙට එනවා. රෑ මැදිය මේ කල්පනා වෙන ලොක් කරන්නේ නැද්ද දන්නේ. ඉතින් ඔය සැක සංකාවත් එක්ක මේ වැඩේ කරන්න හරි අමාරුයි. දොර වහන වෙලාවේදී සීකල්පනායි වහන්න. ආපහු ඇරලා තියුණත් යන්න එපා ආපහු. ඈ කාර් එක ලොක් කරන වෙලාවේදී සීකල්පනායි ලොක් කරන්න. ආපහු රෑ මැදිය වෙන ඇගිටලා යන්න එපා. වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. මොකද වෙන්නේ? නැවත නැවත සැක සංකා නැවත නැවත වැනෙනවා. ඒක තමයි ගැටලුව. එතකොට මෙනෙහි කිරීම උනත් ගණන් කරා මෙනෙහි කරා ඒ ඉවරයි. දැන් විශ්වාසයි. දැන් ලොක් කරා, හොඳට ලොක් කරා. දැන් ආපහු ගිහිල්ලා චෙක් කරන්න ඕනේ නැහැ. මොකද කරන්නේ? ආපහු ගිහිල්ලා චෙක් කර කර ඉන්නවා. ආපහු ගණන් ගනිනවා. ආපහු වම දකුණ කියනවා. ආපහු ඇතුල් වෙනවා පිට වෙනවා කියනවා. මොකද අර විශ්වාසයක් නැතිකම. ඇතුල් වෙනවා දැනගත්තා, පිට වෙනවා දැනගත්තා. ඒක නැවත නැවත දැනගත්තා දින ගණනාවක් පුරාවට. හරි හොඳටම විශ්වාසයි. දැන් තියුණා කියලා හොඳටම විශ්වාසයි. ආපහු චෙක් කරලා බලන්න දෙයක් නැහැ. ආපහු දොර නැවත නැවත ගිහිල්ලා ඇරිලාද වහලාද කියලා බලන්න දෙයක් නැහැ. අන්නේ විශ්වාසෙ තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තියෙන එකනික මැනේ කරා ඉවරයි. දැන් මම ඊළඟට විවේකීව හුස්ම බලනවා. විවේකීව පියවර බලනවා. ඒ තුල මෙනෙහි කිරීම තියෙනවා. එහෙම බලනකොට මේ තැනත්තට ඒ අරමුණ හරි විචිත්‍රවත්. හුස්ම හොඳට විස්තර සහිතව පේනවා. පියවර හොඳට විස්තර සහිතව පේනවා. එක කකුලක් ලොකු වෙලා පේනවා. අනිත් එක පොඩියට පේනවා. අන්න තව කකුල ඊට පස්සේ ඒ කකුල යථා තත්ත්වයට බදලා අනිත් කකුල ලොකු වෙලා පේනවා. ඔන්න විදිහට තමන්ගේ සිහියට හසු වෙන අරමුණු බොහොම විචිත්‍රව බුදුරජාණන් වහන්සේ කියන 11 ආකාරයකට පෙන්නුම් කරනවා කියලා. 11ම ඔයාගෙන යන්න ඕනේ නැහැ. පේන ටික විතරක් ඇති ඈ. ඊට පස්සේ අන්න ඒ විදිහට මේ හොඳට විචිත්‍රවත් අරමුණක් දකිනවා. ඒතොර මොකද වෙන්නේ? මේ විචිත්‍රවත් ස්වභාවයට මොකද වෙන්නේ? කාලෙත් එක්ක මෙන්න මේ විචිත්‍රවත් අරමුණ විචිත්‍ර ගතිය ටික 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 දුරු වෙලා යනවා. හුස්ම තියෙනවා, එච්චර ආකර්ෂණයක් නැහැ. සක්මන් කරනවා, එහෙම පතුල බලන්න කියලා එහෙම ලොකුවට උනන්දුවක් නැහැ. හැබැයි සිහිය තියෙන වැඩි විශ්වාසයක් තියෙනවා. අන්න මොකද උනේ? පරිණාමයටපත් වුණා. අන්න කිරි දී කිරි බවටපත් වුණා. දැන් මොකද කරන්නේ? ආපහු කිරි හොයාගෙන ගියොත් මොකද වෙන්නේ? අන්න වැඩේ අවුල්. වැඩේ අවුල්. හා හරි. දී කිරි තමයි දැන් තියෙන්නේ කියලා දී කිරි බාරගෙන ඒක කරගෙන යනවා. අන්න එතකොට තේරෙනවා වේදයක හුස්ම අතුරුදහන් වෙනවා. පියවර දකින්නක අතුරුදහන් වෙනවා. අර විදියට සක්මන් කරනවා කරා මතකයි. එහෙම විස්තරයක් පෙවුනේ නැහැ. ඉන්දියා මතකයි. එහෙම ලොකුවට හුස්මක් තියුනේ නැහැ කියලා සඳහන් කරනවා. අන්න ඒ වෙලාව මොකද්ද අරමුණ කියන ප්‍රශ්නේ මත වෙනවනේ දැන්. මොකද්ද එහෙනම් සිය පීඩේ යුතු අරමුණ කියන ප්‍රශ්නේ මතු වෙනවනේ. එතන මොකද්ද අරමුණ? අන්න අර අවදිභාවය එතන තියෙනවා. අවදිභාවය එතන තියෙනවා. ඒ අවදිභාවය තුළ එක එක දේවල් මතු වෙනවා, දුර වෙලා යනවා. එතකොට මෙන්න මේ අවදිභාවය තමයි එතනින් එහාට අරමුණ වෙන්නේ. අවදිභාවය තුළ විවිධ දේවල් මතු වෙලා එනවා. ඒක දිය වෙලා යනවා. එනි අවදිභාවය අරමුණ විදිහට අරගෙන එතනින් එහාට භාවනාව කරන්න පුළුවන්. කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර අවදිභාවය තුළ විවිධ අරමුණු මතු වෙනවා. ඒ අරමුණු දුරවන් වෙලා යනවා. අන්න සිහියට අරමුණු වෙන අරමුණ තමයි මෙච්චර වෙලා අපි ඉස්සරහෙන් තියාගෙන ආවේ. දැන් ඒ අරමුණ නැති වෙලා ගියාම මොකද වෙන්නේ? ඒ තැනතර දකින්න පුළුවන් අරමුණ පිළිබඳ තියෙන අපේක්ෂාව සිහිය පිළිබඳ අපේක්ෂාවක් බවට පත් වෙනවා. කලින් අරමුණට ඡන්දෙ දුන්නා, දැන් සිහියට ඡන්දෙ දෙනවා. ඒ දෙක අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. දියුණුවක් තියෙනවා. අන්න 74 අවුරුද්දක් ඡන්දෙ දීපු කට්ටිය ඔන්න අලුත් විදිහකට ඡන්දෙ දෙන්න උත්සාහයක් දරනවා. අහසට පොළොව වගේ වෙනසක් දියුණුවක් තියෙනවා එතන. ඉතින් මේ වගේ අරගල හොඳයි අප්පා ගිහිල්ලා ගිහිල්ලා ওই විදිහට යට්ටටම හොම්බම වැදිලා ගිහිල්ලා අන්න නැවත නැකිල්ල එනකොට මිනිස්සුන්ට යම්කිසි විදිහක තේරෙනවා. සී කල්පනාවක් එනවා මොකද මේ වෙන්නේ කියලා. මෙච්චර කල් බුදියගෙන ඉඳියේ උන්ට ඔන්න පොඩ්ඩක් ඇහැරිලා එනවා. අන්න ජනතා පරමාධිපත්‍ය ආයේ පහළ තියෙන පාරටම ගිහිල්ලා තියෙන. තව වෙන යන්න දිහන්න පාලටම ගිහිල තියෙන්නේ. අන්න කෙලින්ම නීතිය විධානය මහපොළොවේ ක්‍රියාත්මක වෙනවා. පොලිසි කාර්යයක් එනවා, කට්ටිය ඉන්නවා පාරවට කරගෙන, රළාමි පොඩක් බහින්නක එළියට කියලා. අන්න පොලිසි කට්ටිය චෙක් කරනවා, අඳුරන මූණු තියනද කියලා බලනවා. ආයෙන රළාහම යන්න, හරි දැන් යන්න කියලා අන්න පිටත් කරලා යවනවා. ඉතියක තමයි වැඩේ. ඉස්සරගල් ජනතා පරමාධිපති තිබුණේ ව්‍යවස්ථා ඇතුලේ, පාර්ලිමේන්තු ඇතුලේ. දැන් ඔන්න වෙනසක් වෙලා. ඉතියම් කිසි විදියක වෙලාවක් තියෙනවා නම් හොඳ දිහාවකට හැරෙන්නත් පුළුවන්. භීෂණයක් දූෂණයක් දිහාවට යන්නත් බැරි කමක් නැහැ. මොකද ඔහොම පාරට ගියාම වෙන තියෙන අවුල තමයි, මොකද්ද අවුල, එතන අර හර්ඩ් මෙන්ටලිටි එකනේ තියෙන්නේ. රැලේ 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 ඉන්න මැට්ටාම තමයි උගේ මෙන්ටලිටි එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර ප්‍රංශ විප්ලවය ගැන එහෙම කතන්දර තියෙනවා. අන ධනවතුන් අල්ල ගන්නවා, මේ විදිහේ මේ කොල්ල කාපු මිනිස්සු අල්ල ගන්නවා. ඉතින් අල්ලගෙන දැන් පිරිස වට වෙලා කල්පනා කරනවා, මොකද්ද දෙන දඬුවම? ආ එක්කෙනෙක් කියනවා අපි මෙයාට කස පහර දෙමු. ආ කස පහර දෙනවා. කස පහර දීලා ඉවර වෙනකොට තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අපි මෙයාගේ ඇඳුම් ගලවමු. ආ ඇඳුම් ගලවනවා. ඊට පස්සේ අපි මෙයාට භූමි තෙල්වක් කරමු. ආ භූමි තෙල්වක් කරනවා. ආ අපි මෙයාට ගිනි තියමු. ආ ගිනි තියනවා. අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ හොඳම ඥානවන්තයාගේ සැලැස්ම. ආ ගිනි තියමු කියපු එකාගේ සැලැස්ම. හර්ඩ් මෙන්ටලිටි එක. ඉතින් ඕක තමයි වැඩේ. පාරට ගියාම එහෙම අවුලකුත් තියෙනවා. හැබැයි අන්න අර විදිහේ යම්කිසි පරිවර්තනයකුත් තියෙනවා. අන්න මෙච්චර කාල අර විදිහට ඡන්දෙ දීපු කෙනෙක් අන්න වෙනස් විදිහකට ඡන්දෙ දෙන්න උත්සාහ කරනවා. වෙනස් විදිහක කැමැත්තක් ඡන්දයක් ඇති කරගන්නවා. අන්න මොකද උනේ, උස්මක් පිළිබඳ, පියවර පිළිබඳ මනාපෙන් ඉඳිය කෙනෙක්, ඒකට ඡන්දෙ දීලා ඉඳිය කෙනෙක් අන්න උස්ම බොඳ වෙලා ගියාම, පියවර බොඳ වෙලා ගියාම ඒකට දීපු ඡන්දේ සිහියට දෙන්න පටන් ගන්නවා. කලින් දීලා තියුනේ සිහියට නිරූපණය වුණ අරමුණට තමයි ඡන්ද දීලා තියුනේ. දැන් සිහියට ඡන්ද දෙන්න පටන් ගන්නවා. සිහිය ඉදිරියෙන් තියාගන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න එතකොට ප්‍රතිපදාව දීකිරි ගිතෙල් බවට පත් වුණා. හැබැයි ඔය ගිතෙල් වීම නම් බාර ගන්න කැමැතිම නෑ. මොකද වෙන්නේ? තව ටිකකින් ආවා උස්ම අතු වෙලා එනවා. මතුවෙලා ආපු ගමන් අම්මෝ කොහෙද ගිහිල්ලා ඉඳී මෙච්චර කල්, ඔයා දැක්ක කල් කියලා ආපහු අල්ල බදා ගන්නවා. අල්ල බදා ගන්නවා. අර වෙනස එතනින් එහාට බාර ගන්න කැමති නෑ. නැවතත් අර මුලට ගමන් කරනවා. ඉතින් අර කිරි දීකිරි වෙන එක බාරගත්තත් දීකිරි ගිතෙල් වෙන එක නම් බාර ගන්න කැමති නෑ. නමුත් එතනින් එහාට නැවතත් අපේක්ෂාවක් ඇති කරගත යුතු නෑ. ඒ වෙනුවට සිහිය පිළිබඳ අපේක්ෂාවකින් කල්ගත කරන්න. ඒතර උස්මත් ඒකේ කොටසක්, උස්මටත් පොදුයි. සද්දත් ඒකේ කොටසක්, හිතවිලිත් ඒකේ කොටසක්. සියලුම දේ මේ ඇති වෙන නැති වෙන දේවල් ඒකේ කොටසක්. අන්න මොකද වෙන්නේ? උස්මට කියනවා අරක් එපා නම් සිය දහස් වරක් අපිට එපා කියලා. අන්න අතහැරලා දැල්ලා යන්න තමයි තියෙන්නේ. පොඩි ගැටක් ඕනේ. ඉතින් අර හිත තුලින් ආපව නිකන් පොඩ්ඩක් නිකන් පස්සේ නිකන් ඊමේල් එකක් දාලා හිතෙන්න බලන්න හිතෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඉතින් පොඩි ගැටක් තියනවා නම් එකවරක් එපා ගුණා දහස් වරක් අපිට එපා කියලා යන්න තමයි තියෙන්නේ. ඒක ප්‍රතිපදාවේ දියුණුවක් ඇත්තටම. කිව්වට විශ්වාස කරන්න දියුණුවක්. ඉතින් අන්න ඒ ශක්තිය තියනවා නම් ඒ කෙනා අන්න දීකිරි ගිතෙල් වෙන එකත් බාර ගන්න සූදානම්. බාර ගත්තොත් අන්න ඉස්තරම්ම ඖෂධේ ලෝකේ තියෙන හොඳම පෝෂක පදාර්ථ තියෙන ඖෂධේ. අන්න ඒ ඖෂධේ බාර ගත්තොත් ඒ තැනැත්තට තේරෙනවා අන්න දැන් ප්‍රතිපදාව වෙනස් වුණා. දැන් තියෙන ගිතෙල්, ගිතෙල් කියන්නේ ඉස්තරම් ද්‍රව්‍යයක්, වටිනා ද්‍රව්‍යයක්. අන්න ඒ ගිතෙල් තුලින් තමයි යම්කිසි දියක නිවනක් දිහාවට මේ හිත හැරෙන්නේ. නියම භාවනාව පටන් ගන්න ඔන්න ඔය ගිතෙල් වෙන තැන ඉඳලා. දැන් තමයි හරියටම වැඩේ පටන් ගන්න. අන්න මොකද වෙන්නේ? මේ ප්‍රතිපදාව මේරුවා, නිශ්චිතාකාරයෙන් මේරුවා. අන්න දැන් වැඩේ සිද්ධ වෙනවා. දැන් වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඕක කරගන්න පුළුවන් නම්, ගිතෙල් කරගන්න පුළුවන් නම් ඒ තැනත්තට වැඩි දුර නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා හතක් කරන්න හතක්. ඔය හතක් කරන්න කියන්නේ ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේත් නිකන් හතක් කරානේ. හයක් කළා හත්වැනි එකේනේ අන්තම් වැඩේ අහුනේ. ඒ හින්දා වෙන්නත් පුළුවන්. හතක් කරන්න හතක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා හතක් ඕනේ නැහැ හයකුත් ඇති කියනවා. ඊට පස්සේ ඕම මඩු කරගෙන ඇවිල්ලා ඕනේ නැහැ අවුරුද්දකුත් ඇති කියනවා. මාස 10කුත් ඇති කියනවා. මාසෙකුත් ඇති කියනවා. දවසුත් අඩු කරගෙන ඇවිල්ලා දවස් 7කුත් ඇති කියනවා. නෑ නෑ මට හතම්ම කරන්න ඕනේ කිව්වොත් ඉතින් කමක් නෑ එහෙනම් ඉතින් උගුල් කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ එතනම නැති වුණත් වෙන තැනක කියනවා උදේ පටන් ගත්තොත් හවස් වෙනකොට උනත් ඉවර වෙන්න පුළුවන්. උදේ පටන් ගත්තොත් හවස් වෙනකොට ඉවර වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් අන්නේ ශක්තිය තමන් තුළ තියෙනවා කියලා විශ්වාසයක් ඇති කරගත්තා නම් ඒ තැනතර තේරෙනවා කෙලෙස් තියෙනවා. කෙලස් තියෙනවා, හිතවිලි තියෙනවා, හැබැයි ඒවයේ තියෙන වටිනාකම දුර වෙලා ගිහිල්ලා. මේ ධර්මාලෝකයෙන් ඒවයේ තියුණු ආලෝකය දුරු කරලා යවලා. මේ ධර්මාලෝකය නිසා ඒ දේවල් බොහොම සුළු දේවල්. මේ අෂ්ටලෝක ධර්මයේ තියෙනවා, මේ කයේ ෆ්‍රික්ෂන් එක තියෙනවා. හැබැයි ඒවෙන් හිත සැලෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ආලෝක ප්‍රභවයක් දිහාවට මේ හිත ඇදිලා ගිහිල්ලා. අන්න ඒකයි කියන්නේ මේ මේ දේවල් වලින් හිත සැලෙන්නේ නැහැ. තියෙනවා ඒ දේවල් තියෙනවා නැති වෙන්නේ නැහැ. ඒ දේවල් තියෙනවා. නමුත් අන්න හිත සැලෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ඕකට අමුතු ලස්සන උපමාවක් දෙනවා එක ස්ථානික. යම්සේ සරත් ඍතුවේ අහස පිරිසිදු වූ කල්හි, වලාකුළු වලින් තොර වූ කල්හි, අහස මැදට පැමිණි සූර්යා මුළු අහසේම තියෙන අඳුර දුරුකොට ඒකාලෝක කර පවත්නේද, බබලන්නේද? අන්නේ වගේ මේ ආරශ්‍රාවකයාගේ හිත තුලත් මෙන්න මේ නිර්වාණය කියන සූර්යා බබලනවා. එතකොට අර පොඩි පොඩි තරු හඳ වගේ තියුණ දේවල් ප්‍රශ්න නෙමේ තවදුරටත්. ඒ වැති වුණු ඔභාෂය ගිලිහිලා ගිහිලි ඉවරයි. සූර්යා පායලා තියෙන නිසා තරු ගැන කුමන කතාද, හඳ ගැන කුමන කතාද අහසේ තියෙනවා. අන්න බලන්න පුළුවන් අමාරුවෙන්, අම්මේ හඳකුත් තියෙනවා අන්න කියලා බලන්න පුළුවන්. නමුත් මෙන්න මේ විදිහට අහස මැද වලාකුළු වලින් පිරිසිදු අහසේ මේ විදිහේ සූර්යා බබලනකොට තරු පිළිබඳ මොන අපේක්ෂාවක්ද, හඳ පිළිබඳ මොන අපේක්ෂාවක්ද? ඔන්න හඳ ලස්සන උපමාවක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වෙන වෙනස සම්බන්ධයෙන්. අර දේවල් වල ඕභාෂය ගිලිහිලා ගිලි ඉවරයි, ඒවැ වටිනකම් ගිලිහිලා ඉවරයි. තවදුරටත් ඒවට වටිනකම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ, වටිනකමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. අන්න මොකද වෙන්නේ, අර විවේක සැනසීම මතු වෙලා එනවා. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා පහුගිය දිනක මොකද්ද මේ 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 චිත්‍රපටිය පටන් ගන්න කලින් තිරය තියෙන්නේ ස්වාමීන් වහන්ස. ඒ වගේ තමයි මගේ හිතත්. මම අර සමාධිය තුලින් සියලුම හිතවිලි ඒ එන දේවල් ඔක්කොම යටපත් කළා දෙන්නේ. යටපත් කළ නිසා මගේ හිත දැන් අර චිත්‍රපටියක් පටන් ගන්න කලින් තියෙන තිරයක් වගේ. යන කිසි ආකර්ෂණයක් නැහැ ස්වාමීන් වහන්සේ තිරයට කියලා. කිව්වා යාම උපමාවක් අදාන. ඉතින් මම කිව්වා ඇත්ත තමයි. ඉතින් චිත්‍රපටිය පෙන්වන්න නැතිකොට ඉතින් තිරයට ආකර්ෂණයක් එන්නේ නැහැ නේ. පෙන්වපු ගමන් මොකද වෙන්නේ? අනේ එතකොට තමයි ආකර්ෂණය මතුවලා එන්නේ. ඒක අමුතු ජෝක් එකක්. ඒ කියන්නේ චිත්‍රපටිය පෙන්වන්න නැති තාක්කල් තිරවලට ආකර්ෂණයක් නැහැ. පෙන්නකොට තමයි ආකර්ෂණීයමත් වෙලා එන්නේ. ආ එහෙනම් මොකද්ද කරන්නේ? ඔය හිතවිල්ලට පොඩ එන්න දෙන්න. එන්න දෙනකොට බලන්නකෝ ඔය කියන නිවන තියනවාද කියලා. නෑනේ එතකොට නෑ. එතකොට නෑ. එතකොට නෑ. ඔන්න ඕන නැගලා එනවා හොඳට කෙලින් වෙලා එනවා. චෝක තමයි අවුල තියෙන්නේ. ඔක තමයි අවුල තියෙන්නේ. චිත්‍රපටිය පෙන්වන්න ඕනේ. පෙන්නන චිත්‍රපටියට තමයි ආකර්ෂණය දුරු කරන්න ඕනේ. එහෙම නැතුව අර නිවලා තියෙන තිරවලට ඉතින් කොහොමත් ආකර්ෂණයක් නෑ තමයි. ඒක තමයි ක්‍රමය. ඒක නිසා ඔබට එන්න දෙන්න පොඩ්ඩක්. ඉතිරි වලට එන්න දෙන්න, හැඟීම් දැනීම් වලට එන්න දෙන්න. ඔය වටපිටාවේ තියෙන කරදර බාධක තමන්ට පොඩ්ඩක් එන්න දෙන්න. ඇගේ පදට රෝගයක් එන දෙන්න අන්න ආපුම තේන යකෝමින් බොරුවට මං භාවනා කියලා දැන් දැන්කුණු අරපෙන් තමයි කතා කරන්න වට පිටාව ඉන්නේ උන්ට. මේ හිතාගෙන ඉඳියට නිවිලා කියලා. නු භාවනා කරන කට්ටියට වර්ධින තව පොයින්ට් එකක් තමයි ඕක. බොහොම නිවිලා ඒ ප්‍රශ්නයක් එනකම්. සීල් රකින්නවා කඩන්න අවස්ථාවක් එනකම්. උපාසක අන්න අර විදිහ අවස්ථාවක් ලැබෙනකම්. මොකද කරේ? අන්න අර චිත්‍රපටිය පෙන්වන්නේ නැති කොට tireට ආකර්ෂණය නැහැ කි ඉන්දියා. හරි ඉතින් කතාව. පෙන්නන්න ගත්තාම තමයි ආකර්ෂණය එන්නේ. ඔය එතකොට ඔන්න ඔක්කොම අමතක වෙලා අර පොප්කෝන් උත් අමතක වෙලා tire දිහාවට ඇදිලා යනවා. කටත් ඇරගෙන අන්න කනහයේ තමයි පොප්කෝන් නොබා ගන්න ඉච්චරට ආකර්ෂණි. අන්න පෙන්නන චිත්‍රපටියට තමයි ආකර්ෂණය දුරු කරන්න ඕනේ. චිත්‍රපටි පෙන්නන විට තමයි ඒ ශක්තිය ඇති කරගන්න ඕනේ. කිනෝ හිතිලි වලට හැංගීම් වලට ගොජ දාන දෙන්. ඒ ගොජ දාන හැංගීම් කොච්චර අපිව මුලාවටපත් කරනවද කියලා බලන්න. අන්න බලනකොට බලනකොට තේරෙනවා දැන් චිත්‍රපටි පෙනුණාත් ඒ චිත්‍රපටි විනිවිද දකින්නවා මම. ඒකට තියෙන ආකර්ෂණය සාපේක්ෂව අඩු වෙනවා කියන දේ තම තමුන්ටම දකින්න පුළුවන්. අන්නේ ඒක තමයි නියම දියුණුව. එහෙම නැතුව අර ටීවී එක වහලා තියෙන වෙලාවේදී තිරය වහලා තියෙන වෙලාවේදී ඇති කරන නෙක්ඛම්යක් නෙමෙයි. අර චිත්‍රපටියේ පෙනෙන වෙලාවේදී අන්න බැලුවොත් එතකොට තේරෙනවා අන්න තියෙන ආකර්ෂණය. ඔන්න තියෙන නියම් බඩු. මෙච්චර දවසක් සැඟවිලා තියුනේවා ඔන්න තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. අන්න ඒකත් එක්ක යම් කිසි දෙයක අරගලයක් තියෙනවා. අරගලයක් තියෙනවා. ඉතින් කෙනෙක් බය වෙනවා. බය වෙලා එක්කෝ ගෙදර දුවනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මේ දවස්වල ලංකාවේ කට්ටියකින් රිවර්ස් ගියර් එක තමයි හොඳම ගියර් එක. මොකද අරහෙන් 20ක් 30ක් එලවගෙන එනකොට ගල් පොළු අරගෙන අන්න රිවර්ස් ගියර් එක යනවා සූස් ගාලා වේගෙන්. අරෝගන එහෙම ඉදිරියට යන්න හම් වෙන්නේ නැහැ. රිවර්ස් ගියර් එකට යනවා. ඉතින් ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් වුණ ගමන් හිතවිලි හැංගීම් ගොජ දාන්න පටන් ගත්ත ගමන් හොඳ ගෙදරම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඉතින් පාරමී පිරිලා මදි කියලා තමයි කියන්න වෙන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් මේකම තමයි භාවනාව. මේ ටිකට එන්න දෙන්න. එන දීලා බලන්න මොකද වෙන්නේ කියලා. අන්න එතකොට තේරෙනවා ටික 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 නියම ප්‍රතිපදාවක් දියුණු වෙනවා. නියම ප්‍රතිපදාවක් දියුණු වෙනවා. අර ලෙඩේ නිට්ටාවටම සුව වෙනවා. ආය නිකන් හොරබොරු නෙමෙයි. තාවකාලිකව නෙමෙයි. නිට්ටාවටම සුව වෙනවා. නිට්ටාවටම සුව වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේක හොඳ කරනවා. නිට්ටාවටම හොඳ කරනවා. හොඳ කරපු දෙන කෙනා මෙන්න මේ වගේ නිරෝගී භාවයකට පත් වෙනවා කියලා. ඉතින් අද දින ධර්ම දේශනාවත් එවැනිව නිරෝගී භාවයක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එමනම් ඒ ධර්ම දේශනාව පැතු ධර්ම කුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර හැකි සංඥාව වැඩි දියුණු කරගෙන ගිතෙල් නැවත වතාවක් කිරි බවට පත් නොකරගෙන ගිතෙල් වලින් ඉදිරියට යන්න ඒ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කිය අනාකාරයෙන් ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඉදිරිපත් උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් ශබ්ද නගා වන්දනා කරන ලෙසට.
හොඳයි.
සාදු සාදු සාදු. ඌකාස වන්දාමි භන්ති
සුඛේ හොන්තු.
මයං කතං පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පති සග්ග සම්පති මේ වච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු
සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි.